චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගත්නි පසුගිය සෙන්සුරාදා මේ ධර්මායතනයට පැමිණි මේ පින්වතුන් මේ වන විට දවස් හතක් සම්පූර්ණ වෙනවා දවස් වෙනකොට මේ දවස් හත තුළදීම මේ පින්වතුන් ප්‍රශ්න කීපයකට උත්තර සපයා ගන්න සපයා දෙන්න අපි කටයුතු කළා. මේකට බුද්ධ දේශනාවේ කියන මාර්ග චර්යාව පහදා දීම. පාර කපලා පාර පෙන්නලා පාරට දාන එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතෙන්දී භාවනාව කියන්නේ මොකද්ද? භාවනා කරන්න ඕනේ මොකටද? භාවනාව කිරීමෙන් මොකද්ද ඉෂ්ට කරගත යුතු පරමාර්ථ ධර්මය? ඒ වගේම ඒ භාවනාව කිරීමට අවශ්‍ය වන්නා වූ නිවැරදි පිළිවෙත. මෙතෙන්දී මේ භාවනා ලෝකේ තියෙනවා. මේ බුදු කෙනෙක් බුදු වුණත් බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් මිනිස්සු මිනිස්යෝ ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් යම් පිරිසක් මේ දුකෙන් මේ සංසාර දුකෙන් මිදී නිදහස් විය යුතුයි කියලා පාරක් මාර්ගයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් හොයනවා. ඒ හොයන මිනිස්සු නිවැරදි පාර නොලැබුණත් තාවකාලිකව හෝ මේ දුකෙන් මිදෙන්න අර නේව සංඥා නා සංඥා වගේ තැනකට යන්න මේ අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා භාවනා කරන්නට පුරුදු වෙලා හිටියා. ඒ නිසා අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නට පෙර බොහෝ මිනිසු අදටත් වඩා මේ භාවනාවල යෙදී හිටියා. ඥාන ලැබුවා. අභිඥා ලැබුවා. චේතෝ විමුක්තිය ලැබුවා. අධිමානසික තත්වයන්ට පත් වුණා. ඒ වගේම තවත් මිනිස්සු මේක මේ භෞතිකවාදීන් ලෞකිකවාදීන් මේ කුණ්ඩලීනි ශක්තිය වගේ දේවල් මතු කරගත්තා. ඒ වගේ දේවල් අතීතේ තිබුණා. නමුත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ ලෝකයේ තුල අතරමං වන දෙයක් පෙන්වන්න කියන්න කරන්න නෙමෙයි. ලෝකයෙන් එතෙර වෙන්න. ඒ කියන්නේ ලෝකෝත්තර නිවන් මාර්ගය පෙන්වන්නටමයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ. මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දැමීමමයි බුද්ධ කියන්නේ. එනිසා භව උදුරා දමන්නට පාර මාර්ගය කියන එක තමයි බුදු කෙනෙකුගේ කාර්යභාරය පැහැදිලි කරලා පිළිසිදුව දීලා තියෙනවා. ධ්‍යාන ලබන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. මේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ ධ්‍යාන ලබන්න. නමුත් මගඵල ලබන්න මේ භව උදුරා දැමිය යුතුයි. භව උද්ද කරලා බුද්ධ තත්වයට පත්විය යුතුයි. ඒ නිසා බුදු කෙනෙක් බුදු වෙන්නම භාවනා කරන්නට උගන්නන්න නෙමේ බව උතුරා දමලා මේ සංසාර ගමනෙන් සදහටම මිදී නිදහස් වෙන්න. ඒ නිසා මෙතෙන්දී මේ භාවනා කරනවා කියන එක බුද්ධ දේශනාවට අනුව ආසේවිතාය භාවිතාය බහුලී කතාය එවගම පජාති පහනාති පස්සති. භාවිතම් බංච භාවිතම් පහත බංච පහිනං කියන දෙපැත්තම භාවනාව. එකයි ආනපාන භාවනාව. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා චේතෝ විමුක්තිය ලැබලා බ්‍රහ්මත්වයටපත් වෙලා තාවකාලිකව පැලැස්තර පිළියමක් කරලා මිනිසුන්ට දෙව් සැප රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලැබලා මේ පැවැත්ම තුළම ලෝකය තුළම අතරවන් වන්නට පාර පෙන්වන්න කියා දෙන්න නෙමේ. මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා හැම අවස්ථාවකදීම මේ ලෝකේ අතරමං වන දේවල් වලින් තාවකාලිකව ලබන සුවය සහනය සැපත මිදීම බුදු කෙනෙක් කොතනකවත් කොහොමවත් අනුදැන වදාලේ නෑ. එනිසා මේ භාවනාවට පෙර සියලුම බුදුවරුන් බුද්ධ ශ්‍රාවකයන් මගඵල ලබන්නට කටයුතු කරන අය භාවනාවට භාවනාවක් කරන්නට පෙර මේ භාවනාවක් කරන්නට ඒ පුද්ගලයාගේ හිත පිරිසිදු කරන්න ඕන. එහෙම නැත්නම් ප්‍රඥාව මතු කරන්න ඕන. එනිසා නියම නිවැරදි බුද්ධ දේශනාවට අනුව ප්‍රඥාව පෙර ගමන් කරු. ප්‍රඥාවක් නැතුව යම් ආකාරයකට යම් තත්වයකට ප්‍රඥාවක් නැතුව සුතමේ ඥානයෙන් මේ බණ අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සීලමය ඥානය කොහොමත්ම පුරෙන්නේ නැහැ. භාවනාමය ඥානය ලැබෙන්නේත් නැහැ සුතමේ ඥානයයි සීලමය ඥානයයි නැතුව. එනිසා මේ සුතමේ ඥානය සීලමය ඥානය භාවනාමය ඥානය නැතුව මග්ගේ මග්ග ඥාන දර්ශනය පටිපස්සදී ඥාන දර්ශනය ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බණ කියලා මේ ධර්මයේ දේශනා කරලා මේ පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කරලා විස්තර කරලා මේ සංසාර දුක දුකෙන් මිදී නිදහස් වෙන්නට හේතුව පෙන්වා දුන්නා. එනිසා මේක හේතුඵල ධමයක් බවට පත් වුණා. විභජ්‍යවාදයක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ දේශනාවට අනුව මගඵල ලැබිය හැක්කේ භාවනා කරලා නෙමේ සුතමේ ඥානය සීලමේ ඥානය පඤ්ඤාමේ ඥානය ලැබලයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන මේ ශ්‍රවණය කර ළමයි මේ මගඵල පළවෙනි මගඵලය සෝතාපට්ටි ඵලය ලබන්නේ. සෝතාපට්ටි ඵලය ලැබුවේ නැත්නම් ඒ පුද්ගලයා අනාර්ය ධ්‍යාන ලාභියෙක් හැටියට අසඤ්ඤ තලයකට විසඤ්ඤ තත්වයකට පත් වෙනා මිසක මගඵල ඉතිරි මගඵල ලබන්න බෑ. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් නොවි ලෞතුරා බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණත් ලෞතුරා බුද්ධ ශාසනයක අරහත් බුද්ධත්වයට පත් වෙන කිසි කෙනෙකුට මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය තේරුම් ගත්තේ නැත්නම් අරහත් බුද්ධ ත්වයට පත් වෙන්න බෑ. ඒ නිසා මේ බුද්ධ දේශනාව හොඳට තේරුම් ගන්න ඕන සෑම කෙනෙක්ම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ත්‍රිපිටකාගත ඔය උදාහරණ උපමාවල ධර්මතාවයන්නේ සියලු තැන්වල විග්‍රහ කළා තියෙන්නේ මේ දහම අහලා බණ අහලා ඊට පස්සේ මේ ධම්මචක්කුං උදපාදී වෙලා ධම්මස පාදවාගෙන ඊට පස්සේ ඥානම් ඥානය ඥානං උදපාදී වෙලා ඥානය උපදවා පහදාගෙන ඊට පස්සේ පඤ්ඤා උදපාදී වෙලා මේ මගඵල ලැබලා භාවනා කරන්නට අවශ්‍ය කටයුතු අවසාන වශයෙන් උයි කරන්නේ. ඉතින් ඒක නිසා මේක යම්කිසි ඇත්ත පරම සත්‍ය තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා මේ මුලින්ම කිසි දෙයක් නොදැන සුතමී ඥානයක් නැතුව කරන්න ඕන දේ සහ නොකරන්න ඕන දේ කරණීය ධර්ම අකරණීය ධර්ම වෙන් කළා තේරුම් නොගෙන යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත තේරුම් නොගෙන මේ භාවනා කළාට අනාර්ය තත්වයකට යනවා මිසක ආර්ය තත්වයකට යන්න පුළුවන් ගමන් නැහැ. එහෙම නැත්නම් අර කාමෙහි විවිච්ච පාපෙහි විවිච්ච සවිතක්කං සවිචාරම් පීති සුඛේ ගාග්ගතා සහිත වූ පඨම ධානයටවත් එන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගය හැටියට පෙන්නලා දුන්නේ ධ්‍යාන ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ කෙලෙස් උදුරා දැමීම සඳහා භව උදුරා දැමීම සඳහා යම් කෙනෙක් නිවැරදිව මඟ හොයාගෙන අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා අවසන් කරනවා මේ ගමන මේ රිය ගමන මගඵල ලබනවා. ඒ නිසා මේ භාවනා කරනවායි කියන එක අද ධ්‍යාන ලබලා ඊට පස්සේ අභිඥා ලබලා ඊට පස්සේ තව නොයෙකුත් ආකාරයේ ත්‍රිවිද්‍යාඥාන ලබලා ඊට පස්සේ ඉද්ධි ප්‍රත්‍යහාර පාඩල තමයි අද ওই භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්න යන්නේ. නමුත් ඒක බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ පාර මාර්ගය පිළිවෙත පරියාය නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පස්සේ කාලෙක මහා සාංගික නිකාය මහායානික නිකායවල උපනිෂද් ධර්මයේ තිබුණු දේවල් විසුද්ධි මාර්ගයේ ආපු දේවල් නිසා අද මිනිසුන්ට පාර වරද්දලා පාර වහලා වැරදි පාරක් කියා දීලා මිනිසුන්ට මේ භාවනා කරන්න ධ්‍යාන ලබන්න මේ සියලු දේ යොමු කළා සකස් කළා කියලා දීලා ඒක වැරදි. ඒ නිසා බණ නැතුව භාවනා කරන්නට කවුරු හරි යනවනම් අවසන් වෙන්නේ අසඤ්ඤ තලයකින්. ඒක හොඳට තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ රාගක්කයෝ නිබ්බානම් ද්වේෂක්කයෝ නිබ්බානම් මෝහක්කයෝ නිබ්බානම් ගිය කැටියට ජීවත් වෙන ඉපදුණු මනසක් තියෙන මේ දහම තේරුම් ගත්ත පුද්ගලයෙකුට අත්තරින්න තියෙන්නේ මේ තියෙන දේ පොළ ඉඩකඩම් යාන වාහන මේ ආදී කොට දේවල් නෙමේ. අත්තරින්න තියෙන්නේ තුනයි. රාගක්කයෝ නිබ්බානම් ද්වේෂක්කයෝ නිබ්බානම් මෝහක්කයෝ නිබ්බානම්. හිතට එන ප්‍රියදේට ඇලීම කියන රාගය, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය, ප්‍රිය අප්‍රිය කියන දෙක අතර අන්තවාදී ලෙස අන්තගාමී ලෙස මැනීම නිසා ඇතිවන මාන්නේ. ඒ තුන තමන්ගේ හිතෙන් තමන් අයින් කරන්නයි ඕනකම තියෙන. මේක වෙන කාටවත් අයින් කරලා දෙන්න පුළුවන් දෙයක්, කපලා දෙන්න පුළුවන් දෙයක්, උදුරලා අයින් කරලා දාන්න පුළුවන් දෙයක් නෙමේ. එනිසා සෑම බෞද්ධයෙක්ම තේරුම් ගන්න ඕන මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන පමණයි තමන්ගේ හිතෙන් අයින් කරන්න ඕන වෙන්නේ. ඒ මිසක් අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් ලැබිලා තියෙන ගිහියෙක් කැටියට ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ වත්කම් තව භෞතික ලෞකික දේවල් ඒ වගේම අමුදරුවෝ මේ වගේ තව නොයෙක් දේවල් තියෙනවා ඒවා අත්තර දාන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ගේ හිතේ අරමුණු වන මේ රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු තුන උදුරලා දාලා ඒ අරමුණු වෙනුවට අර ඊට ප්‍රතිපක්ෂ වූ අර රාගය වෙනුවට අසුභානුස්සතිය නෙකම්ම කියන තත්ත්වයට පත්වීමත් ද්වේෂය වෙනුවට මෙත්තානුස්සතිය වඩලා සිත පිරිසිදු කර ගැනීමත් අනිත්‍ය දුක්ඛානාත්ම තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්ත්වයට පත්වීමත් ඒ නිසා මේ භාවනා වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ එදා මිනිස්සුන්ට නිවන් මඟ ඵල ලබන්නට දේශනා කරපු ඒ පාර මාර්ගය පිළිවෙත ඒ ත්‍රිපිටකයේ සඳහන් වන ආකාරයටම බුද්ධ භාෂිතයට අදාළවම නිර්මල විදිහට මේ අද ජීවත් වෙන මේ යම් ආකාරයක කල්පනා කරන්න පුළුවන් අර අන්තවාදී ලෙස සම්මතයෙහි ගැලී සම්ප්‍රදායට ඇලුණු පුද්ගලයන්ට මේක කරන්න බෑ. නමුත් නිදහස්ව නිවහල්ව මේ පදපරම ලෙස නොවී මේ අර්ථධර්ම නිරුක්ති ටිකක් හරි තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ ආනපාන සත්‍ය සමාධියෙහි පිහිටලා මේ මග වඩා වර්ධනය කරගෙන මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කාලයක් යනකම් එදා පෙම්පිරු මිනිසු ජීවමාන කාලය සහ ඊට පස්සෙත් පිම්පිරු මිනිසු මගපල ලබලා අවසන් වුණා. ඊට පස්සේ පිම්පිරු මිනිසු නැති කාලයක් ආවා. බුදුහාමුදුරු පිරිනිවන් පාලා අවුරුදු 600ක් විතර යනකොට ඒ පිම්පිරු සියලු මිනිසුන් නිවන් අවබෝධ කරගත්තා. අවමාසයෙන් සෝතාපන්නවත් වෙලා යම් යම් ආකාරයට යම් යම් යහපත් තැන් වලට ගියා. ඒ වගේම මේ ධර්මය ගත්තේ නැති අය වනසතුන් විදියට වල් වැදිලා හතර අපාගත වුණා. ඒ නිසා මේ ධර්මය අර බුද්ධ දේශනාව අර නිර්මල ධර්මය අර අත්‍ය ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහය යටපත් වෙලා ගියා. අභාවිතයට ගියා. භාවිතේ ඉවත් වුණා. හැබැයි අර පද වැල් බුද්ධ දේශනාවේ තිබිච්ච අර ග්‍රන්ථ ධූරයේ පිරු මේ අය විසින් සම්මත මහණබමුණන් විසින් අර බුද්ධ ශ්‍රාවකයන් කියලා කියපු සම්මත අය ග්‍රන්ථ ධූරයේ පුරමින් කටපාඩම් කරගෙන ආවා. අද වෙනකුණුත් ඒක ලේඛනගත කරලා හෝ කටපාඩම් කරලා හෝ ලියාගෙන ආවා. නමුත් පසු කාලයක අර හෙලාටුවා සීලට්ට කතා මහාට්ට කතා කුරුන්දුට්ට කතා පුච්චල විනාශ කළාට පස්සේ අර විසුද්ධි මාර්ගය ඇතුළු අටුවා කතා ලියුවට පස්සේ මේ ඉන්දියාවේ බලපෑම මහායානික බලපෑම එවගම මේ බෞද්ධ මේ බුද්ධාගමේ බලපෑම තදින්ම ඇවිල්ලා මේ සියලු දේ කණපිට ගැහුවා. ඒ අනුව බොහෝ දේවල් නිවන විවෘත කරනවා වෙනුවට නිවන වහන ආකාරයට මිනිසුන්ට උගන්වන්න රන්ත ධූරය පුරන්න උගන්වන්න ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගන්න දෙයක් බවට රන්ත ධූරය පුරන්න තත්වයකට පත් වුණා. නමුත් මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ උතුම් ධර්මයේ නිර්මල ධර්මයේ දේශනා කරන්නේ ඉගෙන ගන්න නෙමෙයි, අධ්‍යාපනයට නෙමෙයි. මේ දේශනා කරන්නේ විපස්සනා ධූරය පුරන්න. ඒ විපස්සනා ධූරය පුරන කිසිවෙකුත් කාලයක් යනකොට නැති වුණා. ඒ නිසා මේ රටේ විතරක් නෙමෙයි, මධ්‍ය මණ්ඩලයේ විතරක් නෙමෙයි, ජම්බුද්දීපේ විතරක් නෙමෙයි, ලෝකෙ කොහේවත් මේ විපස්සනා අනුපස්සනා නිවැරදිව හරියටම යථා පරිදි යථා භූත ඥාන දර්ශනයක් ලැබලා විපස්සනා ධූර පුරණ පුද්ගලයෙක් දකින්න ලැබුණේ නැහැ බොහෝ කාලයක් යනකම්. නැවතත් මේ පිම්පිරු යම් යම් මිනිසුන් ඉන්න නිසා කාලයක් නිසා නැවතත් මේ ධර්මය 2005 විතර මතු වුණා. එදා ඉඳන් මේ ධර්මය ඒ මතු දවස ඉඳන් ටික 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 මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේ නිවන් මඟ විවෘත කරගන්න පුළුවන් ආකාරයට මෙතෙක් කරලා තිබුණු බොහෝ වැරදි නිවැරදි කරන්න වැහිලා තිබුණ පාර විවෘත කරගන්න ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට බුද්ධ භාෂිතයට අදාළව නිවැරදිව පෙන්වා දෙන්නට මේ තෙක් බොහෝ අය උත්සාහ දරනවා උත්සාහ දරුවා. නමුත් ඒ අතරම අර සම්මත සම්ප්‍රදායික බොහෝ දෙනෙක් මේක අර යපුම් මාර්ගයක් ව්‍යාපාරයක් කරගත්ත අයට මේක ගැලපෙන්නේ නැහැ ගැලපුණේ නැහැ. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාමත් එදා හිටිය පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ තීර්ථකයෝ මහණ වමුණෝ මේ වගේ අය මේ බුදුහාමුදුරුවෝ අලුතෙන් අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා පෙන්වලා දුන්නදී කිසිසේත්ම පිළිගන්නට කැමති වුණේ නැහැ. ඒකනේ අර සත්‍යක වච්චකොත්ත බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා තර්ක විතර්ක කළා බුදුහාමුදුරුවන්ව පරාද කරන්න හැදුවේ. ඉතින් ඒක නිසා මේ ධර්මය විවෘත කිරීම බොහොම අමාරුයි. යටපත් කිරීම බොහොම ලේසි. ඒ නිසා නිවන් මඟ යටපත් කරන්න නම් සියලු ආකාර වූ ලෞකික බලවේගයන් මේ නිවන් මඟ වහන්න යටපත් කරන්න අභාවිතයට පත් කරන්න අවභාවිතයට පත් කරන්න කටයුතු කරනවා. නමුත් මේ නිවන් මඟ නැවත විවෘත කිරීම ඉතාමත්ම අමාරු අපහසු බාධක රහිත දෙයක්. ඉතින් ඒක නිසා මේ දැන් වසර කීපයක් වෙනවා මේ ටික 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 අපි බොහොම නිදහස්ව නිවහල්ව බොහොම හිමින් සැරේ යටින් මේ පිරිසක් තෝරගෙන මේ නිවැරදි බුදු මඟ මේ බව උදුරා දමන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ නිර්මල ධර්මය පෙන්ලා දෙන්න ඕන. ඒ අනුව මේ හැම කෙනෙක්ම මේකෙන් අත් දැකීම් අත් විඳීම් ලබා ගන්න ඕන. මේ දකින්න ඕන. මේ කියන දේ අනුගමනය කරලා මගඵල ලබන්න ඕන. නිවන් දකින්න ඕන. දැක්කට පස්සේ එක ශක්තියක් වෙනවා. ඒ අනුව ඉදිරියට මේක මේ ධර්මය තවදුරටත් තවත් පිරිසකට තව විශාල පිරිසකට මේක පැහැදිලි කරන්න පිරිසිදු කරන්න මේ මාර්ගය අත්දැක ගන්න ලැබෙන විදියට විවෘත කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ භාවනාවට සහභාගී වූ අය අපි හුඟක් ඉවසිල්ලෙන් බොහොම විමසා ඉවසා මේ මාර්ගය යන්න මේ මාර්ගය අනුගමනය කරන්න. මේ මාර්ගය යන හැම කෙනෙකුටම අද මේ රණබිමක ඉන්න වෙනවා. මොකද රේඩියෝවල ගුවන් විදුලිවල රූපවාහිනිවල චැනල්වල මේක වහන්නමයි සියලු දේ කරන්න. මේ ධර්මය අධර්මය කරන්නමයි සියලු දේ කරන්න. එක ව්‍යාපාරයක්. එක පැත්ම පවත්වගෙන යන්න. ඉතින් ඒක නිසා මේක ලේසි සුළුපටු කාර්යයක් වෙන්නේ නැහැ. දහසකුත් එකක් බාධක මැද තමා මේ ගමන ඉස්සරහට ගිහිල්ලා මේ අත්දැකීම් මගඵල ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වුණත් බොහෝ පිරිසකට මේ වන විට මේ ධර්මය නිර්මලව හොයාගත්තේ 2005-06 වගේ එක මං තනියම කරගත්ත දෙයක් නෙමේ කරපු දෙයක් නෙමේ තවත් යම් යම් පිරිස් මේකට සහභාගී වුණා අදත් ඉන්නවා 2009 වෙනකොට තමයි මේ යුද්ධය මේ වර්ගික යුද්ධය ඉවර වුණ දවසට පස්සේ මේ නිවන් මඟ මේ සියලු දේ අංග උපාංග සහිතව චත්තාරෝඨානන් විවෘත කරලා මේ බොටල් නෙක්ස් සියල්ල ඉවත් කළා මගපල් ලබන්නට සුදුසු ආකාරයට ධර්මයේ දේශනා කරන්නටත් අවශ්‍යතාවයන් අනුව චත්තාරෝඨානානි වැඳ පුදා ගන්නටත් අවස්ථාව ලැබුණා. ඒ අනුව 2010 ඉඳන් නිවැරදි ධර්මයේ දේශනා කරලා 2014 අග තමයි මේ භාවනා වැඩසටහන ආරම්භ කළේ. 2015 ජනවාරි ඉඳන් මේ වන විට දැන් අවුරුද්දකුත් මාස 10ක් වෙනවා. මේ ඔක්තෝබර් මාසෙට භාවනා වැඩසටහන් මේ මීරිගමත් බිබිලේ මාතලේ ලුණුගල මේ නොයෙක් තැන්වල භාවනා වැඩසටහන් තියලා තියෙනවා. 20කට 22කට කිට්ටුව. ඒ 22කට මේ වන විට අඩු මාසයෙන් 10,000කවත් පිරිසක් සහභාගි වෙලා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිරිසකින් බොහෝ දෙනෙක් මේ සෝතාවදානී පඤ්ඤා සුතුමේ ඥානය ලබලා යම් ආකාරයක යථාභූත ඥාන දර්ශනයක් අවමාසයෙන් මගටවත් වැටිච්ච පිරිස ඉන්නවා. මගපල් ලැබූ පිරිසකුත් ගිහි පැවිදි දෙපක්ෂයම මේ වන විට මේ හෙළබිමේ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ගත්ත උත්සාහය අපතේ ගිහිලා නැහැ. ඒ සියලු දෙනා මේ මගට යැයි ඒ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් තියෙන තවත් බොහෝ පිරිස් ඉන්නවා මේ මගට ගන්න පුළුවන් මේ දහම් හොයන මේ දහම් මාග යන්නට කැමැත්තක් ඡන්දයක් තියෙන තවත් බොහෝ පිරිස් මේ රටේ ඉන්නවා. ඒ පිරිස් මේ ඉදිරි කාලය තුළ මේ මාර්ගයට ගන්නට මේ සියලු පින්වතුන්ගේ උපකාරය උදව්ව කැපවීම අවශ්‍යයි. ඒක තමන්ගෙන් මේ දුක් විඳින ලෝකයා වෙනුවෙන් තමන් විසින් අපකප වෙලා කළ යුතු යුතුකමක් වෙනවා. ඒ නිසා තමන්ට හැකි ආකාරයකින් මේ මාර්ගය අනිකුත් ලෝකයාටත් ඒ ධර්මය හොයන අය ඉන්නවා. ධර්මය හොයන අය මේ රටේ 1%-2%වත් ඉන්නවා. හැම 90%ක් ධර්මය හොයන්නේ 95%-96%ක්ම ධර්මය හොයන්නේ ධර්මය අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඊටත් වැඩියෙන් මේ රටෙන් පිට වෙලා ගිය සිංහල බෞද්ධයෝ 115%ක් විතර නොයෙකුත් රටවල්වල ඉන්නවා. මේ නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියාව, ජපාන් රට, මැලේසියාව, විශේෂයෙන් මැද පෙරදිග, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, අනිකුත් අප්‍රිකන් රටවලත් ටික ටික ඉන්නවා. 115%ක් විතර සිංහල බෞද්ධයෝ ඒ වගේ රටවල්වලට ගිහිල්ලා තියෙනවා. ඒ අයට දැන් මේ ඉන්ටර්නෙට් එකෙන් මේ ධර්මය අහන්න ලැබුණාම එයාගේ දහම් මැස යම් ආකාරයක මේ සුතමේ ඥානය ලැබලා එයටත් මේ දහම් දැනුමක් ලැබුණා. ඒ අනුව එයටත් මේ පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම් එයා දැන් මේ හැම භාවනා වැඩසටහනකම මේ පිටරටින් ඉන්න මේ ඉන්ටර්නෙට් එකෙන් බණ අහපු අය කීප දෙනෙක් හරි මේ වන විට භාවනා වැඩසටහන් 22ක් තියලා තියෙනවා. අඩු වශයෙන් 50%-60%වත් ඊට වැඩි. මොකද ගිය භාවනා වැඩසටහනටම මේ සැප්තැම්බර් මාසේ 8 දෙනෙක් විතර එහෙම ඇවිල්ලා හිටියා. ඉතින් එහෙම මේ අපෙන් අපේ රටෙන් ගිය බොහෝ සිංහල බෞද්ධයෝ මේ වගේ මේ දහම් මැස පැහැදිලා මේ පරතෝෂික ප්‍රත්‍ය ලැබලා මගපල් ලබන්නට උපකාර වන ආකාරයට චත්තාරෝඨානි නානි වැඳගෙන මගපල් ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා තව බොහෝ දෙනෙකුට මේ මග යන්නට මේ පාර විවෘත කරන්නට පාර කපල පෙන්නන්නට උමනා කරලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් හෙට ගෙදර ගියාම හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්න ඕන තමන් ඉස්සෙල්ලාම මේ අත්දැකීම් ලබාගෙන තමන් නොවරදවාම ආනපාන සති සමාධියේ පිහිටලා අනික් අයටත් ආදර්ශමත් වෙලා අනික් අයටත් පෙන්වන්න. ඒ නිසා මෙතෙන්ට ගිය සෙනසුරාදා මේ ආපු පින්වතුන් හෙට ගෙදර යනකොට ඒ ආකාරයෙන්ම ඒ ස්වරූපයෙන්ම ස්වභාවයෙන්ම යනවා නෙමේ. බොහෝ ආයුධ සහිතව දැනුවත් වෙලා සියලු දේ දන්නා අය ආකාරයට යන්නේ. මෙතෙක්කල් සමහර විට මේ බොහෝ පින්වතුන් මෙතෙක්කල් හිටියේ අර පින් මදිවන්නේ නැති ඒකයි තවමත් සංසාරයේ කියලා. නමුත් දැන් හොඳටම දන්නවා පින් වැඩි වුණාම තමයි බොහෝ මිනිසුන්ට මේ සංසාරේ දීර්ඝ කාලීනව අතරමං වෙන්න වෙන්නේ. ඒ නිසා මේ සුගතියට අතරමං වෙනවා දුගතිය අතරමං වෙන්න වගේම මේක තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර අනිජාභි සංකාර පිළිබඳව බුද්ධාගමේ කියන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. ඒවා බුද්ධාගමේ කියන කරන සියලු දේ කරන්නේ පුණ්‍යාභි සංකාර අනිජාභි සංකාර කරන්නමයි. ඒක ආගම. ඒ ආගමවල ඒක තියෙනවා. මොකද ලෝකය හදන්න පැවැත්ම පවත්වාගෙන යන්න මේ සමාජ සේවයක් කිරීම තමයි සියලු ආගම්වල කරන්න. නමුත් මේ බුද්ධ ධර්මයේ සමාජ සේවයක් නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ මේ ලෝකයා දුක් විඳින ලෝකයාව සදහටම සතර දුකින් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව කරන මේ දෙයක්. ඒ නිසා මේකේ පරමාර්ථය වෙනස්. මේ අපි කාටවත් අපහාස කරන්න අවමාන කරන්න එයාගේ ආදායම් මාර්ග යැපුම් මාර්ග වෙනස් කරන්න හෝ ඒගයි අපම අවමානයට පත් කරන්න කරන වැඩක් නෙමේ. නමුත් එදා බුදු හාමුදුරුවොත් ඒ වැරදිදේ අර ආගම් සියලු දේවල් වල අර මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිව පෙන්වා දුන්නා. ඒව පෙන්වා නොදී ඒ වගේම එදා ඒ හිටිය සංසාස්ත්‍රවරු වච්චක සච්චගොත්තල උපනිෂද් ධර්මයේ වේදාගම සිවාගම ඇදහූ අය බමුණන් කරපු වැරදිදේ කියපු වැරදිදේ පිළිවෙත මාර්ගය වැරදි බව පෙන්වා දෙන්න ඕන. ඒ නිසා අද වුණත් මේ රටේ සිංහල මිනිසුන්ට කියන්න කියවන්න ලියලා තියෙන බොහෝ පොත් වල වැරදි අඩුපාඩු තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ ත්‍රිපිටක පරිවර්තනයෙන් සිදු වූ විනාශය සහ වරද පැහැදිලිව පෙන්වා දෙන්න ඕන. ඒක අපි පදගත විදියට ත්‍රිපිටකය පරිවර්තනය කරන්න බුදුහාමුදුරුවෝ තහනම් කළා, තහනම් කරලා තිබුණා. නමුත් ඒවා කිරීමෙන් මේ වගේ වරදක් වුණා. ඉතින් ඒක නිසා මේ සියලු කරුණු තේරුම් අරගෙන මේ බුද්ධ භාවනාවෙන් උපරිම බල ප්‍රයෝජන ලබන්නට සමා මේ පින්වතුන් මේ බොහොම දවස් 7ක් අනික් සියලු වැඩ අතර දාලා තමන්ගේ ගෙවල් වලින් ඉවත් වෙලා ඇවිල්ලා බොහොම අවම පහසුකම් සහිතව මේ දේශගුණයත් එච්චර ගැලපුණේ නැහැ. නමුත් වැස්සේ නැහැ. වැස්ස නම් සමහර විට මීට වැඩිය කරදර වෙන්න තිබුණා. ලැබෙන මාස වෙනකොට සමහර විට නොකඩවා වහින්න පුළුවන්. නමුත් වැස්සේ නැති එක අතකින් හොඳයි. මොකද අපිට වතුර ඉඟයක් උනේත් නැහැ, අඩුපාඩුවක් උනේත් නැහැ, ප්‍රශ්නයක් උනේත් නැහැ. කොහොම වුණත් යම් යම් අයට මේ දැඩි රුස්නේ පෑවිල්ල දාහය ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ වුණත් ඉවසා විමසා මේ සියලු දේ උපේක්ෂා සිටින් ඉවසලා මේ දවස් හත සියලු දෙනා මේ බොහෝ ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගෙන අර යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියට දැකීම මේ නිවනට උපකාර වන මඟ පහදා ගැනීම සඳහා ක්‍රියා කළා, කටයුතු කළා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සතිය තුළ අපි මේ ප්‍රායෝගිකව භාවනා පන්තියකට හිටියා නෙමෙයි. සමහරට බොහෝ අය එන්න ඇත්තේ අර සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල තියෙනවා වගේ මෙතනත් ආපු මොහොතේ ඉඳන්ම අර මේ මොකක් හරි මේ එකක් කියලා හුස්ම ගැනීම පිටිකිරීම එක්කෝ බඩ පිම්බීම හැකිලීම එක්කෝ අර කසින පිරියම් කිරීම වගේ එකක් කරන්න ප්‍රායෝගිකව දෙයි කියලා. එහෙම එකක් බුදුහාමුදුරුව කළෙත් නෑ කෙරෙව්වෙත් නෑ. ඒ නිසා ටියුෂන් පන්ති දැමීමක් භාවනා පන්ති දැමීමක් බුදුහාමුදුරුව කවදක්වත් කළේ නෑ. බුදුහාමුදුරුව කළේ මිනිස්සුන්ට මේ කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම ද්වතාවය පැහැදිලි කිරීම. බුදු දේශනාවේ අවුරුදු 45ම බුදුහාමුදුරුව දෙපැත්ත පෙන්නලු. එනිසා ආනපාන අස්සපස්ස දෙපැත්ත කරණීය අකරණීය දෙපැත්ත සේවිතබ්බා සේවිතබ්බා දෙපැත්ත සුව අසුව දෙපැත්ත. ඉතින් ඒක නිසා මේ දෙපැත්තක් තියෙනවා. භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහින. මේ දෙපැත්ත පෙන්වලා දීම තමයි සියලු තැන්වලදී අවුරුදු 45ක් තුළම බුදුහාමුදුරුව කළේ. එතකොට ඕන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් පැත්තක් නිවැරදි පැත්ත තෝරගන්න පුළුවන්. නිවැරදි පැත්ත තෝරගත්ත පුද්ගලයාට මග විවෘත වෙනවා. නිවැරදි පැත්ත තෝර නොගත්ත වැරදි පැත්ත තෝරගත්ත පුද්ගලයාට මග වැහෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. බුදුවරයෙක් බුද්ධත්වයට පත්වෙන්නේ සියලු දෙනාව නිවන් දක්වන්න නෙමෙයි. බුදුවරු කෝටියක් කෝටි ප්‍රකෝටි ගාණක් බුදු වුණත් මේ ලෝකේ ඉන්න සියලු දෙනාව තියා 100ට 1ක්වත් 1000කට 1ක්වත් 1 කෝටියකට 1ක්වත් නිවන් දක්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා තවදුරටත් කෝටි ප්‍රකෝටි ගණනක් ඉන්නවා මේ සංසාර දුක තමන් විසින් මහදාගෙන දුක් විඳිමින් අතරමං වෙමින් මේ ගමන තවදුරටත් ඉදිරියට යන්නට කටයුතු කරන. එනිසා මේ ගමන පිළිබඳව නිවැරදි අවබෝධයක් අරගෙන මේ ගමන කොච්චර දුර ගියත් දුකක් මිසක් විමුක්තියක් නැති බව තේරුම් අරගෙන අපි මේ පුළුවන් තරම් ඉක්මනට මේ ගමන යන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමයි කළ යුත්තේ. ඉතින් ඒ නිසා ඒ සඳහා තමයි මේ සතිය තුළ මේ පින්වතුන්ට කියපු සෑම වචනයක්ම සාකච්ඡා කරපු සියලු දහමක්ම තේරුම් ගන්නට අවශ්‍ය වුණේ. ඉතින් ඒක නිසා තවදුරටත් මේක හොඳට අහලා තේරුම් අරගෙන නැවත නැවතත් අපි සීඩී තටියක් හෙට උදේ දෙනවා යන අයට. අද හවසනම් බැරි වී ඒක හෙට උදේ ඒ දුන්න දෙන සීඩී තටිය ගෙදර ගිහිල්ලා කීප සැරයක් අහන්නේ. ඒ වගේම තව බොහෝ මේ පොත්පත්වල තියෙන දේවල් ධර්ම දේශනා ආශ්‍රයෙන් තවත් ධර්ම දේශනා 1000ක් විතර තියෙනවා මේ සීඩී තටිවල. පසුගිය අවුරුදු 11ක් විතර තුල දේශනා කරපුවා. ඉතින් ඒ සියල්ලෙන් වැදගත් ධර්ම දේශනා කීපයක්වත් අහලා මේ සෝතාවදානේ පඤ්ඤා සුතුමේ ඥානය ලබාගෙන සන්දේශනාව තේරුම් ගන්නගෙන ද්වතානුස්සතිය ද්වතාවය තේරුම් අරගෙන ත්‍රිපරිවර්ත්‍ය පිරිසිදුව හදාරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කටයුතු කරන්න ඕනේ. ඒ සන්දේශනාව ද්වතාවයේ ත්‍රිපරිවර්ත්‍ය නිවැරදිව අවබෝධ කරගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඇටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලු පින්වතුන්ට මේ සතිය තුළ මේ ස්ථානයට පැමිණලා මේ අහගත්ත දේ දැනගත්ත දේ ප්‍රායෝගිකව හෙට ඉඳන් මුළු ජීවිත කාලයම අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ බුද්ධ භාවනාව අර සම්මත සම්ප්‍රදායික භාවනාවේදී සියලු වැඩ කටයුතු අත්හැරලා කැලේකට කොහේ හරි කනත්තකට හිස් තැනකට පාළු තැනකට මිනිස්වාසයෙන් තොර තැනකට ගිහිල්ලා කරන භාවනාවක් නෙමෙයි මේ බුද්ධ භාවනාව. ගිහි කැටියට තම තමන්ගේ ගෙවල්වල යුතුකම් වගකීම් ඉටු කරමින් කළ යුතු කරගත යුතු දේවල්. ඉතින් ඒක නිසා මේ අර ඉරියාපත පබ්බේ විශේෂයෙන්ම සම්පජානකාරී පබ්බේ පෙන්නලා දුන්නේ ගිහි කැටියට පැවිද්දෙක් කැටියටත් යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි ගැසිකිලි යනකොට සිවුරු පාත්තා ගන්නකොට අඳිනකොට ගතේටිතේ නිසින්නෝ මේ හැම අවස්ථාවකම නිදාගන්නකොට නැගිටිනකොට හැම අවස්ථාවකම බොනකොට කනකොට මේ හැම අවස්ථාවකම අපි කළ යුතු භාවනාවක් මේ ආනපාන සති සමාධි භාවනාව. ඒ අනුව ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා වර්තමාන මොහොතේ මගේ හිතට එන අරමුණ පිරිසිදු කරගෙන නිවැරදි අරමුණ භාවිතා කරන්නත් වැරදි අරමුණ බැහැර කරන්නත් ඒ අනුව මගඵල සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ සඳහාම මේ සියලු පින්වතුන්ට මේ දවස් හතක් තුළ දැනගන්නට අහගන්නට තේරුම් ගන්නට යථාභූත ඥාන දර්ශනයක් ලබන්නට උපකාර වූ මේ කරුණු නැවත නැවතත් ශ්‍රීපත් කළා නිදහස නිවහල්ල හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලන්නට පුරුදු පුහුණු විය යුතුයි. හේතුඵල ධර්මයට බහගලපා බැලීම තමයි යෝ ධම්මෝ. එමනනම් සූත්‍රයේ ධර්මයට බහගලපා බැලීම කියන්නේ ණය විනයට බහගලපා සසඳා බැලීම තමයි යෝ විනයෝ විනය ලෝකේ කිව්වේ. ඒ නිසා මේ දුක්දම් නැසියල්ලම නාත්ත ගන්න පුළුවන් වෙනවා, නතර කරන්න පුළුවන් වෙනවා මේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා යමෙකුට ආනපාන සති සමාධිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සියලුම දෙනා මේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධිය වැඩිවීමට නිවැරදි මාර්ගයේ පිළිවෙත තේරුම් ගත යුතුයි. ඒ අනුව මග වඩා වර්ධනය වෙන බව සක්සු දක්ෂයේ තමන්ටම අත්දැකීමෙන් ලබන්න පුළුවන් වේ. දැන් තව පැයක් විතර අපි ලබා දෙනවා. දැන් හතරට කාලයි, පහට විතර වෙනකම් තවත් අවසාන වශයෙන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්, සාකච්ඡා කරන්න කරුණක් තියෙනවා නම් ඕන කෙනෙකුට මේ කරුණු නැවතත් ප්‍රශ්න හැටියට විමසා සිටින්නට අවස්ථාව තියෙනවා. මේකට උදාහරණයක් තියෙනවා ත්‍රිපිටකේ. දැන් මේ පැත්තේ ගඟක් තියෙනවා ඈතර වෙන්න. ගඟට බැස්ස තැන ඉඳන් ගඟේ මේ කෙරෝලේ කණ්ඩිය හෝ ඉවුර හෝ ගහක හෝ අත්තක් හෝ අල්ලගන්නකම් මාර්ගය. ඵලයක් නැහැ. මාර්ගයයි අමාරු. ගඟ තරණය කිරීමේදී ඕග. සියලු ඕග තියෙන්නේ ගඟ ගඟේ බැස්සට පස්සේ. ගඟට බැස්සෙන නම් ඒ පුද්ගලයා මාර්ගේ නෑ. මේ මාර්ගය කියන්නේ ගඟට බැහැලා ගඟේ එක තැනක කණුවක් හරි කෝටුවක් හරි මොකක් හරි කණ්ඩියක් හරි අල්ලගෙන ඉන්නවා නම් ඒත් මාර්ගේ නෑ. ගඟට බැස්සයි කියලත් මාර්ගේ නෑ. ගඟේ ඉදිරියට දශමේ දශමේ අඟලා හරි අඟලා හරි අත්තර අත්තර යන්න ඕන. අත්තර අත්තර ගිහිල්ලා අවසාන වශයෙන් එහා පැත්තේ කණ්ඩිය අල්ලගත්ත නම් ඵලය, ඉවුර අල්ලගත්ත නම් ඵලය. එතකොට මාර්ගය අමාරු අපහසු දේ. ආනපාන සති සමාධිය වඩන්න ඕන මාර්ගය. අර අල්ලගත්තට පස්සේ දැන් අන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන පසු විපරම් කිරීම පුළුවන්. ඔන්න දැන් ඒ ගඟේ ගොඩ ඉවුරට ගියාට පස්සේ කණ්ඩිය උඩ ඉඳගෙන ඔන්න දැන් ගඟ දිහා බලන්න පුළුවන් ආපහු. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන. මේ අත්තරිය කෙලෙස් මේ ඕග දකින්න ලැබෙනවා. දැන් අර ඵලයේදී යාත්ම සුඛ වෙන්නේ. නිවන් සුවයක්. දැන් ගඟෙන් මාංශ වෙලා හති දාගෙන ගඟේ පීනලා කොයි දේන් හරි මෙගොඩට ආවනම් ආවට පස්සේ දැන් හති අරින්න පුළුවන්. දැන් අර ඉහාත්ම සුඛ වෙන්නේ අර ලැබූ ඵලයේ සුව ඵල ලබන්න පුළුවන්. ඒක නිසා ඵල එකක් මාර්ගය එකක්. මේක දෙක කලවම් කරගන්න හොඳ නැහැ. මාර්ගය යනකොට මාර්ගයේ ඵලය ලැබෙන කම්ම මේක ඵලය ලැබෙයිද කියලා බලාපලා හිටියොත් ඒත් හරියන්නේ නැහැ. ඒ නිසා මේකට තියෙනවා භාවනා අනුයුත්ත සූත්‍රය කියලා ත්‍රිපිටකයේ සූත්‍රයක් උදාහරණයකුත් දීලා තියෙනවා. කිකිලියෙක් බිත්තර දාලා මේ බිත්තර ටික රකින්නවා. කිකිලි කොයි දවසකවත් බලන්නේ අද පැටව හම්බ වෙයිද හෙට පැටව හම්බ වෙයිද කිකිලි හොටෙන් ඇනලා විතර සිදුරු කරන්න යන්නේ මොකක්වත් නැහැ. කිකිලිගේ එකම වැඩේ පැටව කවදා හරි ලැබෙනකම් කිසි බලාපොරොත්තුවක් නැතුව විතර ටික රකින්න. විතර රකින්නකොට ඵලය ලැබෙනවා. ඒක නිසා මේක හොඳට මේ උපමාවෙන්ම තේරුම් ගන්න ඕන. මාර්ගයේදී ඵලයක් ලැබෙන්නේ නැහැ. මාර්ගයේ අවසන් වෙන ඕන ඵලය ලැබෙන්නේ. ආනපාන සති සමාධිය දිගටම වඩන්න ඕනේ. එතකොට මග ඵල ලැබි. මග පූර්ණයි ඵල ලැබි. ඈ දැන් බුදුහාමුදුරුව දේශනා කරපු එක එදා ලිව්වේ නැහැ. අවුරුදු 456ක් අපේ සිංහල හාමුදුරුව වනපොත් කරගෙන කටපාඩම් කරගෙන ආවා. අර මහා බැමිණිතිසාය නිසා බුද්ධවර්ෂ 456දී සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු සිංහල පන්ඉඩෙන් පුස්කොළ පොත් තල්පත්වල මේ ත්‍රිපිටකය ලිව්වා. මේ තල්පත් සදාකාලිකද? නෑ. මේ තල්පත් දිරනවා. මේ තල්පත් දිරනකොට නැවත ඒ අවුරුදු 250කට විතර පස්සේ නැවත ආයි ඒ තිබිච්ච ඒවා ලේඛනගත කරලා තියෙනවා. ඒ වගේ මේ බුද්ධවර්ෂ 456 අද බුද්ධවර්ෂ 2600ක් අපි දළ වශයෙන් කියනකොට අවුරුදු 2200ක්. ඔය තල්පත් එකම තල්පත තියෙනවද? නෑ. මේවා අඩු වශයෙන් 10 වරක්වත් 8 වරක්වත් ලියන්න ඇති. හැබැයි අද අන්තිමට මේ දඹදෙනි යුගයේ අවසානයේ මේ තල්පත් ලියලා තිබුණා. ඒ කියන්නේ 1400 ගණන්වල දඹදෙනි යුගය අවසාන වුණේ. 1400 විතර ලියපුවා 1800 වෙනකන් විතර කොහොම හරි යන්තම් මේ ඒ අර කළු මැදලා මේවා ආරක්ෂා කරගත්. මේ සුද්ධ ගෙනිච්චාට පස්සේ ඒවා සංරක්ෂණය කළා. දැන් ඒවා ආරක්ෂා කරලා තියෙනවා. ලංකාවේ තිබුණ නම් මේවා ඔක්කොම දිරලපත් වෙලා වේයෝ කාලා සියලු දේ කොමුණවන්නට හරි අරගෙන විනාශ වෙනවා. දැන් කොහොම හරි මේ ත්‍රිපිටකය අඩු වශයෙන් අර මේ බුද්ධවර්ෂ 456දී ලියපු ත්‍රිපිටකය අඩු වශයෙන් 5-6 වරක්වත් ලියන්න ඇති කියලා හිතනවා. නැවත නැවත කොපි කරලා ලේඛනගත කළා. ඒ ලේඛනගත කරනකොට ඒ කාලේ තිබුණු භාෂා ව්‍යවහාරය අනුව මතිමතාන්තර අනුව ලේඛනගත කළ මිනිසුන්ගේ අදහස් අනුව පොඩි පොඩි වචන කීපයක්වත් වෙනස් කරන්නට ඇති. ඒකයි කරලා තියෙන්නේ. ඇහෙන්නේ ඉස්සරහට ඇහිල්ලා කියන්නකො පොඩ්ඩක්. ඔව්. ඔව්. ආ මේ උපාසම්ම උපාසකම්මගේ ප්‍රශ්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. මේක තමා බුද්ධ දේශනා. ආනපාන දැන් මේ ආනපාන කරනකොට සබ්බ පාපස්ස අකරණං කිව්වේ අකරණීය ධර්ම. කුසලස්ස උපසම්පදා කිව්වේ කරණීය ධර්ම. මේ දෙක කරගෙන යනකොට ස්වචිත්තය සචිත්ත කිව්වේ තමන්ගේ හිත පරියෝ පූර්ණ වශයෙන් දපණය වෙනවා, සංවර වෙනවා, පාලනය වෙනවා, ශික්ෂණය වෙනවා, පිරිසිදු වෙනවා, පැහැදෙනවා. ඒ පැහැදීම ඊට පස්සේ ඊගාව වචනේ නම් අවසාන වශයෙන් නම් අද සම්පූර්ණයෙන්ම වැරදි. මොකද්ද අවසාන කොටස? ඒතං බුද්ධ අනුශාසන. බුද්ධ කියන්නේ බව උදුරාදම. මේක තමා බව උදුරාදමීමට සියලු බුදුවරුන් දේශනා කර අනුශාසනාව. බුද්ධ කියන්නේ බව උදුරාදමීම. දැන් අද කියන්නේ සියලු බුදුවරුන් කිව්වයි කියලා. ඒක වැරදි. බව උදුරාදමීමට සියලු ආර්යයන් වහන්සේලා දේශනා කරලා පෙන්වා දුන්න පාර මාර්ගය පිළිවෙත සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා දෙක. දැන් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා තව පැහැදිලි බොහොම කෙටියෙන්ම වචන දෙකකින් කියනවා. අස්ස පස්ස ආන පාන කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා. ඔය දෙකමයි. වෙන කිසි දෙයක් කිව්වට හරියන්න කළාට හරියන්න. දැන් අද ඔය කුසලස උපසම්පදා නැහැ. බුද්ධාගමේ තියෙන්නේ පව්කම් කරන්න එපයි කියනවා, පින්කම් කරපල්ලා කියනවා. කුසලස උපසම්පදා කියන්නේ පින්කම් නෙමෙයි. පින්කම් කරලා ඒක කුසලයක් බවට පත් කර ගැනීම කියන එක අර අද නැහැ. මේක තමයි හේතුව. ඒ වගේම බව උදුරා දමන්නට උපකාරක ධර්මය අද නැහැ. ඒක නිසා දෙකක් හරි දෙකක් වැරදි. අනුපස්සනා කියන්නේ මොකද? අලුතෙන් උපදින වේගය වේදනාව ප්‍රහාණය කරන්න. මොනවාද උපදින වේගය? ප්‍රිය වේදනාව, අප්‍රිය වේදනාව, අදුකම අසුක වේදනාව. තුනම අලුතෙන් උපදිනවා. උපදින්නේ මොකක් නිසා? ක්‍රියාවක් නිසා. කාය ක්‍රියාවක් නැතුව වේගයක් වේදනාවක් කිසිසේත්ම උපදින්න. අර ක්‍රියාවේ වේගය නැති කළ ගමන් අලුතෙන් උපදින්න. එතකොට වේදනාවේ වේගයක් අලුතෙන් උපදින්නේ නැහැ. ඒක නිසා කාය කායනුපස්සනාව කරනවා නම් අයි වේදනාසු වේදනානුපස්සනාව ඉබේම වෙනවා. චිත්තේ චිත්තානුපස්සනාව ඉබේම වෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාව ඉබේම වෙනවා. කරන්න ඕන එකයි. මොකද්ද කරන්න ඕන එක? කාය කාය අනුපස්සනාව දැනගෙන වැඩි. නොදැන වැඩුවොත් කායෙහි කායානුව බැලමින් හිටියොත් නම් හරියන්නේ නැහැ. එවනම් ඉති වේදනාව දිගටම උපදිනවා. චිත්තාවේගය දිගටම උපදිනවා. විඥාන ශක්තිය දිගට උපදිනවා. ධම්මේසු ධම්මානුපස්සනාවක් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ. පළවෙනි එක වැරදුවොත් සියලු දේ වැරදි. පළවෙනි එක හරියට නිවැරදිව දැනගෙන ගලොත් ආනපාන සතිය සියල්ල සිදුවේ. ඇයි මේ ඒ ප්‍රශ්නෙම ඇයි මේ වේගයක් එන්නේ වේදනාවක් එන්නේ ඇයි සුව වේදනාවක් එන්නේ ප්‍රිය දෙයට ඇලීම නිසා ප්‍රිය දෙයට තණ්හා වෙලා අල්ලාගෙන උපාදානය කරගෙන ඇයි දුක් වේදනාවක් එන්නේ අප්‍රිය අමිහිරි දෙයට ගැටෙන පටලැවෙන කෙටෙන තරහ වෙන වෛර කරන ගතිය නිසා ඇයි අදුක්කම අසුක වේදනාවක් එන්නේ ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින නිසා තුනෙන් මෙන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ වේදනාව ඒ වේදනා තුනම පැවැත්ම මිසක් නිවන් නැහැ පැවැත්මට මේ වේගයක් වේදනාවක් තියෙනවා නැවැත්මට පැවැත්ම වේගයේ වේදනාව නවත්විය යුතුයි වේගයේ වේදනාව නවත්තන්න නම් ප්‍රිය දෙයට ඇලීම අත්තරින්න ඕන අර ප්‍රිය දෙයට ඇලෙන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ දකින නිසායි තණ්හා වෙන නිසායි එනිසා නිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළාම නිබ්බිදා කියන තත්වයට පත් වුණාම නොබඳුනාම ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ ප්‍රිය දෙයට ඇලීම නැත්තුනාම අප්‍රිය දෙයක් නැහැ ගැටෙන්න ඒ අනුව අදුක්කම අසුක මනින්න දෙයකුත් නැහැ එකසිය හැට පහක් ඉස්සෙල්ලා තුනයි තුන් අර පහ පහළොවයි පහළොස්සරක් එකොළහ එකසිය හැට පහ දැන් ඉස්සෙල්ලාම ඇහුව රූපං අනිච්චාවා නිච්චාවා රූපං දුක්ඛාවා සුඛාවා රූපං අත්තාවා අනත්තාවා එතුනනේ ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන පහම මේ තුන්වර පහ පහළොවයි ඊට පස්සේ රූපය ගත්තහම අතීත රූප නිච්ඡං වා සුඛං වා අනාගත රූප වර්තමාන රූප දුර රූප ළඟ රූප සියුම් රූප ඝන රූප ආජ්ජත්තික බාහිර මේ 11 ආකාරයටම රූප ගැන ඇහුවා 11 ආකාරයටම වේදනා ගැන ඇහුවා 11 ආකාරයටම සංඥා සංකාර විඥාන ඇහුවා 11 සර 15 ගියද 165 ප්‍රශ්න ඇහුවා 165 ප්‍රශ්න අහනකන් ඉතින් ඉන්න ඕනේ නැහැ මේක 165ක්ම අහලා තියෙනවා දැන් මේ මේ පොඩි කෑල්ලේ කියලා තියෙනවා 165ක්ම ඇහුවා කියලා අහලා හැම එකටම ප්‍රශ්න නිවැරදිව පස්වග මහණුන්ගෙන් ලබා ගත්තා අර පස්වග මහණුන්ට බොරු කියන්න බෑ අර මේගොල්ලන්ට තහවුරු වුණාට පස්සේ මේක දැන් බුදුහාමුදුරුව මේ ප්‍රශ්න 165 අහන්න ඉස්සෙල්ලා අර අනුධම්ම සූත්‍ර සියලු දේ කිව්වා ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුණා මේ දුක වේදනාවට හේතුව මොකද්ද මේ නිච්චසේ සුඛසේ අත්තසේ අල්ලගෙන නවත්තන්න පාත්තන්න මේ අනේක මේ විපරිණාමයට පත්වෙන එක තේරුම් නොගැනීම දැන් මේ විපරිණාමය කියන වචන තමයි අනත් හැටියට එතන පාවිච්චි කළා තියෙන්නේ ආත්ම නෙමෙයි අනාත්ම නෙමෙයි
ගරු ස්වාමීන් වහන්සේ මේ එක්තරා ධර්ම දේශනාවකට පවත්වපු අවස්ථාවකදී මේ නිවසක මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසානයේදී පිරිකර පූජා කරන අවස්ථාවේ ඒ පිරිකර අතගස්සලා පූජා කළා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කිව්වා මේ දේශනා කළා මේ පිරිකර අතගහලා විතරක් බෑ ඒ පිරිකරට තමනුත් මොකක් හරි දායක වෙන්න ඕනේ විලාවි කියලා.
ඒක ඉතින් එකතු කරන්න කියපු එක.
ඒක සාටක බමුණ අර සාටකේ පූජා කරපු කතාව තමයි උදාහරණයට ගෙනල්ලා
එන්නේ. ඒවා මේ බමුණු මත වැරදි මත ව්‍යාපාරක බුදුහාමුදුරුවෝ නම් ඔහොම කියලා නැහැ. දැන් මෙහෙමයි පූජා කරන අවස්ථාවක් තියෙනවා දැන් සිව්පසය පිරිකර හැටියට පූජා කර යුතුයි හැබැයි ධර්මාසනේ ඉඳලා ධර්මයේ දේශනා කරලා ධර්මාසනේ ඉන්න තාක්කල් ඒ වගේ පිරිකරක් පූජ කිරීම හෝ පිළිගැනීම වැරදි. ඒකනේ අර ඊයේ කින්ති සූත්‍රයේ කිව්වේ. න චීවර හේතුව, න පිණ්ඩපාත හේතුව, න සේනාසන හේතුව, න බවාභව හේතුව. දැන් දාන වෙලාවේ දානශාලාවේදී එහෙම නැත්නම් මේ ධර්මාසනයෙන් බැස්සට පස්සේ වෙන අවස්ථාවක ගිලම්පස ගන්න අවස්ථාවක තමන්ට කැමැත්තක් තියෙනවා නම් පිරිකරක් පූජ කරාට කමක් නැහැ. අද නම් මිනිසුන්ට පිරිකර තිබුණා තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ මිනිසුන්ට ඔහොම පිරිකර තිබුණාද? ඔහොම රෙදි තිබුණාද? ඔහොම දේවල් තිබුණාද? ඔහොම සල්ලි තිබුණාද? එහෙම මොකක්වත් තිබුණේ නැහැ. ඒකින්ද එහෙම කළෙත් නැහැ. නමුත් අද සියලු තැන්වල දැන් ඔයගේ ලොකු ප්‍රසිද්ධ කවුරු හරි ධර්ම දේශනාවක් කරනකොට අර ඉස්සෙල්ලාම කියනවා සියලු අය පිරිකරක් අරන් එන්න ඕන පූජා කරන්න. එහෙමම කියනවනේ. ඇයිල ගොඩ ගහනවා හාමුදුරන්වත් පේන්නේ නැති වෙන්න පිරිකර. ඒවා වැරදි. ඒවා එකතු කිරීමක්. ඒක නිසා යම් ආකාරයක වැරද්දක් සිද්ධ වෙනවා. හොඳ නැහැ. ඒක පගාවට කළා වගේ වැඩි. මේ පගාවක් ගත්තා වගේ. එහෙම නැත්නම් ප්‍රතිලාභයක් ලබන්න තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඌමාරුවක් වුණා. ඒක නිසා ඒක වැරදි. ඒකනේ ඔය කිංති සූත්‍රයේ තියෙන්නේ. න චීවර හේතුව, න පිණ්ඩපාත හේතුව, න බවාභව හේතුව. කිසිම ලාභයක්, බලාපොරොත්තුවක්, සල්ලි හෝ මුදල් හෝ ද්‍රව්‍ය හෝ වස්තු හෝ වලින් ලබා ගන්න බලාපොරොත්තුවකින් ධර්මයක් දේශනා කළ යුතු නැහැ. දැන් මේක ප්‍රශ්නේ හුඟක් වැදගත් ප්‍රශ්නයක්. දැන් මනෝමය විඥාණය මිනිහෙක් මරුණාම මනෝමය විඥාණය යනකොට මනෝමය විඥාණය තියෙනවා නම් කාලං කරෝති. ඒ කියන්නේ මොනවද? කෙලෙස් බීජ, කර්ම බීජ, විඥාන බීජ. එකක් හරි තියෙනවා නම් ඒ මනෝමය කය පුළුවන් තරම් ඉක්මනට ඒ විඥාන බීජය පැල කරලා ආයි විඥාන බීජ හදන්න ක්‍රමයක් සකස් කරනවා. ඒක නියාම ධර්මයක්. එතකොට එකම එක විඥාන බීජයක් හරි තියෙනවා නම් ඒක පැල කරලා නැවත විඥානයකින් විඥාන බීජ එකතු කිරීමක් ක්‍රමයක් සකස් කිරීම තමයි මේ පැවැත්ම. එකම එක විඥාන බීජයක්වත් නැත්නම් මොනව පැල කරන්නද? අවසානයි, අන්තර්ධානය වෙනවා. එතකොට ඒ විඥාන බීජයක් පැල කරන හැම අවස්ථාවකම අලුතෙන් විඥාන බීජ හදනවා. මේකයි තේරුම් ගත. එතකොට අපි මේ මිනිහෙක් වෙලා ඉපදුණු වෙලාවේ විතරයි මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ විඥාන බීජ නැත්නම් අපි මේ අද මේ ඉපදිලා ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන හැම මොහොතකම කරන්නේ මොකද? ඔය සංකාර කරලා අලුතෙන් විඥාන බීජ තව තවත් පොඩියක් සකස් කරගන්නවා, හදා ගන්නවා, ගොඩ ගහ ගන්නවා, එකතු කරගන්නවා. ඒ එකතු කරගත්ත විඥාන බීජ තමයි කාලං කරෝති. කෙලෙස් කර්ම බීජ, විඥාන බීජ පොදියක්. ඒකෙන් එක්කෙනෙකුට පුළුවන්, එක මනෝමය කයකට පුළුවන් එක විඥාන බීජයයි එකවරකට පැල කරන්න. දෙකක් එහෙම බෑ. අනික් විඥාන බීජ එක්ක ඉස්සරහට පැල කරන්න ඉතුරු කරනවා. එහෙම නැත්නම් අලුත් විඥාන බීජ හදන්න අවශ්‍ය උපකාරක පෝර වශයෙන් භාවිතා කර. ඒකයි කරන්නේ. එතකොට දැන් මේ මිනිහෙක් වෙලා ඉන්න කාලේ අපිට පුළුවන් කීනම් පුරාණ නවන්නත්ති සම්බං විරත් චිත්තේ ආයතිකේ බාස්මින් තේ කීන බීජා උරිල්ලුත් චන්දු නිබ්බන්ති දීලා යතායම් කීනම් පුරාණන් කිව්වේ මොකද? අර පෙර අතීතයේ පටන් ආපු කර්ම බීජ කෙලෙස් බීජ සියලුම කීනම් පුරාණම් කපලා ඇහැ කළා විනාශ කළා දානෝ නවං නත්ති සම්භවං නවං කියන්නේ අලුතෙන් නත්ති කියන්නේ නැවැත්තුවා අර කර්ම බීජ සකස් කිරීම භවං දෙක තුන්වැනි එක මේ කර්ම බීජ අර විඥාන මනෝමය කහේ එකතු වෙන්නට මේ තියෙන සකස් වෙලා තියෙන අර පංචකාම නීවරණ ධර්ම කියන ආයතනික රටාව සහ මුලින්ම විරත් චිත්තේ ආයතිකේ වාස්තු ආයතනික රටාව සහ මුලින්ම වෙනස් කරනවා ඊට පස්සේ දැන් කර්ම බීජයක් එකතු වෙන්නේ නැහැ කර්ම බීජයක් එන වේගයට වඩා වේගෙන් බැහැරවිලා යනවා අතීතයේ එකතු කර කර්ම බීජයක් නැහැ වර්තමානයේ කර්ම බීජය එකතු කරන්නේත් නැහැ අනාගතයට කර්ම බීජය එකතු කරන්න අර තියෙන ආයතනික රටාවත් ඒකනේ දැන් අර අර ධම්මානු ධම්මේසු ධම්මානුපස්සනාවේ හැම අර පබ්බ පහෙන්ම මොකද කරන්නේ අර ආයතනික රටාව සහ මුලින්ම වෙනස් කරනවා මේකයි කරන්නේ මේක කරන්න පුළුවන් මනස තියෙන මිනිහෙකුට පමණ හැබැයි මේක කරන එක ආනපාන සති සමාධියේ පීඨා කටයුතු කරොත් මේක වෙනවා මේ ගැන මහා මේ පරක්තරක් නැතුව මේ කෙස් පැලෙන තර්ක දදා හරියන්නේ කරන්න ඕනේ මොකද්ද ආනපාන සති සමාධියේ පීඨා කටයුතු කරනකොට ඔය සියලු දේ ඉබේම සිද්ධ වෙනවා අනන්න
අපි ආනපාන සතියේ යෙදිලා හිටියත් සමහර වෙලාවට අපි නොදැනුවත්වම සමහර සිතුවිලි සමුදේ වෙනවා. එතකොට ඒවා අර ආශව ගොඩට වැටෙනවද?
වැටෙනවා. අනුසය හැටියට සකස් වුණොත් දැන් අපි අවධානයෙන් නොහිටියොත් විඥානය කොයි මොහොතේ හෝ වංචක ධර්මයක් ගෙනල්ලා හවෝ තමන්ගේ අවධානය වෙනස් කරලා හව මොකද කරන්නේ විඥාන බීජයක් හදන්න නොදරනා උත්සාහයක් වෙරක් දරනවා විඥානය තව එක විඥාන බීජයක් හදලා තව එකක් වරක් හරි හදන්න ඉතින් ඒක නිසා ඒක අයින් කරන්න බෑ සමුදය වුණාට පස්සේ වැය කරලා ගෙවලා ඉවර කරන්න ඕන සමුදය ධම්මානං වය ධම්මා ඒක ඒ වගේ අවස්ථාවක දැන් කරන්න තියෙන්නේ දැන් තමන් හරියටම තේරුම් ගන්න ඕන මේ අවස්ථාව පජානාති කියන වචනේ තේරුම ඒකයි ඒ අවස්ථාවේ තමන්ට දැන් නොදැනීම සමුදේ විඥාන බීජයක් සකස් වුණා ඊට පස්සේ තේරුම් ගන්න ඕන හොඳට මට වැරදුනා මට කරගන්න බැරුණා මට අවධානය බිඳුණා ආයිසරයක් හොඩියෙන් නම් පටන් ගන්න ඕන අර එක විඥාන බීජක් අපි හිතමු ඔන්න ආනපාන සති සමාධිය ඉන්නවා දවස් පහක් නොකඩවාම අනුසය උපදවෙන්න එව්වේ නැහැ ආනපාන සති සමාධිය නොවර්ධවාම දවස් පහක් හිටියා දවස් පහක් ඉන්නකොට 6 වෙනි දවසේ කොයි වෙලාවෙ හරි විඥාන ධර්ම මොන වංචක ධර්මයක් හරි දාලා එක අනුසයක් සමුදය වුණා අර දවස් පහේ පුරුද්ද පුහුණුව තියෙනවා හැබැයි ආයි හෝඩියට ගිහිල්ලා ආයි පළවෙනි දවසේ ඉඳලා එන්න ඕන. ඒකනේ අර දවස් 14න් 7න් බැරුව අවුරුදු 7ක් යන්නේ. අවුරුදු 7ක් දුන්නේ මොකටද? මේකයි. ඒ නිසා දැන් අපි පෑයක් පුරුදු වෙනවා නම් ඒක පුරුද්දක්. ඒක දිගටම පුරුදු කරගෙන පුහුණු කරගෙන යනකොට අවුරුදු 7ක් යනකොට උපරිම වශයෙන් මේ පුරුද්ද පුහුණුව ප්‍රතිඵල ලබා දෙනවා. මොනවද ඔය ඔය ආයි ගියා සම්මතයට සම්මත ඇස් දෙක පියාගත්තත් ඔයාට අර ගෙදර මතක් කරන්න බැරිද රූප පේනවද නැද්ද ඈ එහෙම අයින් කිරීමක් නෙමෙයි මේක මේක ඇස් දෙක හොඳට අරගෙන ඉන්න ඕන කන් දෙක හොඳට විවෘත කරගන්න ඕන ඒ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ ඇහැ කන නාසය දිවකය මන හයම සංවර කරගන්න ඕනේ. වහගෙන හිටියට හරියන්නේ නැහැ. කන වහගෙන හිටියත් හරියන්නේ නැහැ. මනසට අරමුණු වෙනවා. දැඩි නින්දට ගියාට පස්සේ ඒ අරමුණු එන්නේ නැහැ. නමුත් මේ පැයක් හරි නිදා ගන්න නැතුව ඉන්නවා නම් අරමුණු හොගාල ගලාගෙන එනවා. ඒ වෙලාවේ සමුදේ බිහි වෙනවා, අනුසය බිහි වෙනවා. අර විඥාණයට වෙලාවක් ආවා ආහාර හොයා ගන්න. දැන් මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ලාභලා මේ සද්ධර්මය ශ්‍රවණය කරලා සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ මේ සද්ධර්මය, හේතුඵල ධර්මය, පටිච්ච සම්පාද ධර්මය, මේ නිවන් මගට උපකාර වන ධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. එතකොට අර චත්තාරෝඨාණය වලට ගිහිල්ලා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කරගත්තේ මොකද්ද? සියලු කෙලෙස් නසලා නික්ලේශී තත්ත්වයට පත් වුණා. අපි දැන් අපි අපිට මේක කරගන්න අමාරුයි. දැන් බුදුහාමුදුරුව කරගත්ත දේ අපිට මෙනෙහි කරන්න පුළුවන්, අපිට සිහිපත් කරන්න පුළුවන්. අන්න ඒක අපි සිහිපත් කරන්න ඕන, අපි ආවර්ජනය කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, අපි අධිෂ්ඨාන කරගන්න ඕන. ඒ අනුව ඒ ගෞතම බුදුපියාණන් වහන්සේ මේ වගේ බෝධීන් වහන්සේ කෙනෙක් ගාවට ආහිල්ලා අර සියලු කෙලෙස් නසා නික්ලේශී තත්ත්වයට, පිරිසිදු තත්ත්වයට, අර සචිත්ත පරියෝදපණං කියන තත්ත්වයට පත් වුණා. ඒ සත්‍යක්‍රියා බලය මා තුළ ඇති වේවා කියලා අධිෂ්ඨානයක් කරගන්න පුළුවන්. ඒක දැන් එකපාර්ට කරගන්න බැරි වුණාට දැන් ඒ අධිෂ්ඨාන බලය තමන් තුළ තියෙනවා. ඒ නිසා මොහොතක් විනාඩි පහක් හයක් අපිට රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. ඒ අනුව අපි බුද්ධ ශක්තියට අනුගත වෙනවා. නැතුව එතෙන්ට ගිහිල්ලා ඉල්ලන්න, යදින්න, ප්‍රාර්ථනා කරන්න, දෙයියන්ගෙන් ඉල්ලන්න ගියොත් ඉවරයි. ඒක නිවන නෑ. ඒක ධර්මයක් නෑ. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. ඒක ආඥාවක්. ඒක ප්‍රාර්ථනාවක්. එනිසා ඔය බෝධින් වහන්සේ ගාවට යන්නේ යමක් ඉල්ලන්න, ප්‍රාර්ථනා කරන්න, යදින්න, හිඟා ගන්න නෙමේ. හිඟන්න ඔයාගේ හිඟා කනවාද කියලා. නිවන හිඟා ගන්න බෑ. මිනිසු නිවන හිඟා කනවා. ඔය යද යද පත පත හිඟා කනවා. මටත් නිවන ලබා දෙන්න කියලා. එහෙම වෙන්නේ නෑ. නෑ, කිසි පිළිවෙලක් නෑ. නමුත් අනිවාර්යෙන් අර බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන බෝධීන් වහන්සේ ගාවට අනිවාර්යෙන් යන්න ඕන.
ස්වාමීන් වහන්සේ, මේ අපි අහලා තේරුම් ගත්ත ධර්මය කාට හරි අවශ්‍ය පුද්ගලයෙක්ට පහදලා දෙන්න යද්දී ඒ පුද්ගලයාට ද්වේෂයක්, පටිඝයක් ඇති වෙනවා නම් අපි ණය වෙනවද?
මෙහෙමයි. ඒ පුද්ගලයාට ඒ වගේ ද්වේෂයක්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ පුද්ගලයා අර දැඩි මිත්‍යා දෘෂ්ටික වශයෙන් මේ පුද්ගලයා මේ දැඩිව මතයක එල්බගෙන ඉන්නවා නම් අපි වැඩිදුරට තර්ක කරන්න, විතර්ක කරන්න යන්න හොඳ නැහැ. අපි මේක නැවත නැවත කියන්න යන්න හොඳ නැහැ. පොඩ්ඩක් මුට්ටිය දාලා බැලුවට කමන්න. ඉස්සෙල්ලා මුට්ටිය දාලා බලන්න. ඊට පස්සේ වැඩේ හරිනම් ඊට පස්සේ දෙන්න. ඒකට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම එක්ක පොඩි පොතක් දෙනවා, එක්ක සීඩී එකක් දෙනවා, කියන්න යන්න ඕනේ. පොඩ්ඩක් මේ කියවල බලන්නකෝ. මොකද්ද මේක කියලා තියෙන්නේ, තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඒ මිසක් ඔය එකපාරට දේශනා කරන්න යන්න ඕනේ. හොඳ නැහැ. ඊට පස්සේ එයා ඒ පොත කියවල එක්ක සීඩී එක අහලා එයාගේ අර ධම්මස පෑදුනොත් අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන්කම තියෙනවා තවදුරටත් යම් දෙයක් කියන්න. මොකක් මට ඇහෙන්න? මට ඇහුනේ නැහැ.
බණට ආපු දුවක් අද මට බණ පොතක් අරන් දුන්නා, ලොකු බණ පොතක්.
ඔවු ඉතිං ඒ බණපොත කියවලා උපාසකම්මයම් යථාභූත ඥාන දර්ශනයක් එහෙම නැත්නම් දහම් ඇස පෑදුනා නම් ඒ දුවටත් ඒ තමන්ගේ දහම් ඇස පෑදූ ඒකෙන් ඒ අයටත් මේ දහම් ඇස පෑදේවා ඒ අයටත් යථාභූත ඥාන දර්ශනය ලැබේවා කියලා තමන් අධිෂ්ඨානයක් ඇති කරගන්න පින් දෙනවා කුසලයක් බවට පත් කරගන්න එතකොට හරි
තව කාරණයක් තියෙනවා අපේ ආනන්ද මේ අපි මේ වැඩසටහන් කරද්දී මේ ওই දාන කිරියම්මලා දාන එහෙම කියනවා ඒවට යන්න හොඳද නැද්ද
ඒවට ගියාට කමක් නැහැ කාට හරි යහපතක් වෙනවනම් පිරිසිදු චේතනාවක් යහපත් සිතක් වෙනවනම් ඒවා ඉතින් මේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් සමාජ සේවයෙන් කරන ලෝකේ හදන වැඩනේ කමක් නැහැ ඒවට ගියාට ඒවා එකපාරටම අත්හරින්න එපා ඊට පස්සේ මිනිස්සු කියන්න පටන් ගනි යොන්න දැන් මේ භාවනා වැඩසටහනට ආව අම්ම කිරියම්මලා දානියක්වත් දෙන්න ගන්න බෑ කියලා. ඉතින් ඒ මිනිසුන්ගේ තියෙනවා. ඒ වගේම ඔය දැන් විහාරස්ථාන ගමේ විහාර පන්සල් අරවා මේවා තියෙනවනේ. ඒවට දාන දෙන එක එහෙම නවත්තන්න එපා. ඒවට යන්න දාන දෙන්න ඒ ආමුදුරන්ටත් පුළුවන් නම් කොයි විදිහෙන් හරි මේ ධර්මය මතු කරලා කියා දෙන්න. එතකොට හරි. ඒක නිසා පන්දලට යෑමේම නවත්තන්නත් එපා, දානි දීම නවත්තන්නත් එපා, පින්කම් වලට සහභාගී වීම නවත්තන්නත් එපා. ඒවත් ඕන වෙනවා ලෝකේ ඉන්න. නමුත් ඒ ආමුදුරන්ටත් මේකේ පැහැදිලි කරන්න පුළුවන් නම් වෙලාවක් ආව ගමන් කොයි විදිහෙන් හරි මේක පොතක් හරි CD එකක් හරි දීලා එක්ක පොතෙන් දැනගත්ත දෙයක් හරි මතු කරලා කියන්න. එතකොට හරි. හොඳයි හොඳයි. ඒකනම් මට කියන්න බෑ. ඒකට නම් මට උපදෙස් දෙන්නත් බෑ. මොකද ඒක කිසිම යහපතක් හොඳක් නම් නිවනට උපකාර වෙන දෙයක් නම් වෙන්නේ නෑ. මේක ඉතින් හොඳ සින්දු සින්දු ටිකක් කියනවා වගේ තමයි. දැන් කියන්න ඔව් ඒකාර ඒක නිකන් සම්මතය. දැන් ඔතන තුන්සිත පැහැදුනේ නැත්නම් ඔය පිරිත් පින්කමට සහභාගී වූ අය සම්බන්ධ වූ අය ගෙදර අය තුන්සිත පැහැදුනේ නැත්නම් පින්කමක් වෙනවද නැහැ. එහෙමනම් පින් දෙන්න පින් පවරන්න බෑ. කුසලයක් කරගන්න බෑ. පින් දෙන්න පින් පවරන්න බෑ. ඔව් දැන් මෙහෙමයි. මේක අද සම්මතයක් සම්ප්‍රදායක් මිසක ගිහිය හෝ පැවිද්ද හෝ කරන පින්කම දැන් සම්මතයක් සම්ප්‍රදායක්. ඒක කිසිම පින්කමක් හෝ කුසලයක් නැහැ. හැබැයි අර දානයකදී ඊට වඩා පින්කමක් වෙනවා. ඔව් දාන දෙනවා. නමුත් දැන් ඔය පිරිත් පින්කමට ඇවිල්ලා දැන් බැරි වෙලාවත් ඔය ස්වාමීන් වහන්සේලා ඔයාට නොදන්වා නොකියා හරි බැරි වෙලාවත් රැට මොනවා හරි බීම එහෙම ගෙනල්ලා බිව්වනะ ඒක වෙනවා. මොකද වෙන්නේ? අද එහෙම නැති පිරිතක් හොයන්න බෑ. අද මෙහෙම නැති දැන් ඔයිට වැඩිය බුදුහාමුදුරුව කියලා තියෙනවා විනාඩි 5ක් පරම මෛත්‍රී ආර මෛත්‍රී පතුරනවා නම් අර පින්කන් ලක්ෂයකට වඩා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. තේරුණාද? සිතේ මෙත් සිත පතුරනවා. දැන් බැරි වෙලාවත් ඔය පින්කමේ කොහෙන් හරි පොඩි අඩුපාඩුවක් වුණා නම් තරහක් වෛරයක් යනවනේ. එනවද නැද්ද? එනවා. කොහේ හරි ආ බැරි වෙලාවත් ඔ මහමුදුරුව මස් මාළු ඉල්ලුවොත් ආමුදුරුව මොන හරි අනවශ්‍ය දෙයක් ඉල්ලුවොත් මේ වෙලාව මේ අවස්ථාවේ තරහක් යනවා උපාසකම්මට. මෙත්තානුස්සතිය මෛත්‍රිය කෙසේ වෙතත් පින්කම කෙසේ වෙතත් අන්තිමට තරහ වෙලා තමයි මියගිය ප්‍රාණකාරයට පින් දෙන්න පුළුවන් තුන්සිත පහදා ගත්තු. තුන්සිත පහ දෙනවා නම් ඒක පින්කමක්, ඒක පින්කම කරන්න පුළුවන්. ඒක නිසා තුන්සිත පහ දෙන්නේ නැත්නම් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් ඒ පින් දෙන අවස්ථාවේ පාත් ගන්න බැරි නම් එතන පින්කමක් සිදු වුණේ නැහැ. කුසලයක් පිනක් අනුමෝදන් කරන්න පවරන්න බෑ. තමන් විතරක් කරගත්තොත් දැන් ඒකනේ මං කිව්වේ මේ දවස් හතේ අවසානේ කවුරුවක් කියන්න ඕන නැහැ. දැන් ඔය මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ඔය කරුණ හතර පූර්ණ වෙනවනම් ඇටිටෙක් පින් දෙන්න පුළුවන්, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමයේ දැන් ගෙදර ගියත් බැරිද? ඒක හොඳටම හොඳයි. හැබැයි ඉතින් අර පන්දලට දානයක් දීම අරවා මේවා නොකර ඉන්න එපා. ඒවා කරන්න. ඒවා නිකන් සම්මතයේ සම්ප්‍රදාය. ඒ කටයුතු ටික කරලා තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ පින් දීලා පින් පවරලා කුසලයක් බවට පත් කරගන්න. ඔව් මේ ආකාරයට කරගෙන යනකොට ඒ තමන්ගේ ඥාති මිත්‍රාදීන් සියලු දෙනාට ඇති වෙන්න පින් ලැබෙයි, කැපකොට පින් දෙන්න පුළුවන්. ඒක කතාවක්. ඒක කතාවක්. එහෙම කතාව ඕන තරම් ත්‍රිපිටකයට පස්සේ එක්කහ කරගෙන තියෙනවා. ඈ ඒක හරි. හදයම් පුනාති චිත්තමත්ත පසීදති වෙන්න ඕන. ඒ සඳහා ඒ කාලේ කරපු පින්කම් තිබුණා. නමුත් අද ඒ පින්කම්ද තියෙන්නේ? ඒ වගේ පින්කම් අද නැහැ. අද චිත්තමත්ත පසීදති වෙන්නෙත් නැහැ. හදයම් පුනාති වෙන්නෙත් නැහැ. අද තියෙන සියලු දේ සම්මතයේ සම්ප්‍රදායට අනුව මේ හිත පෑරෙන, ගැටෙන, කෙලෙස් හිතක් අතු වෙන, මෛත්‍රිය වෙනුවට ද්වේෂයක් ඇති වෙන, රාගයක් ඇති වෙන දේවල්මයි සියලු පින්කම්වල සම්මතයෙන් සම්ප්‍රදායෙන් අද කරන්නේ සිද්ධ වෙන්නේ. ඒකමයි වෙන්නේ. නෑ මේක දැන් සම්මතයක් වෙලා. මේක සම්ප්‍රදායක් වෙලා. මේක ධර්මය දන ධර්මය වචන ටිකට සීමා වෙලා. පද පරම වෙලා. වැඳුම් පිදුම් වැඳුම් පැතුම් වලට සීමා වෙලා. එකයි උනේ. ඒව ජාතක කතා. දැන් මෙහෙමයි. උම්මග්ග ජාතකයේ ඉතින් ජාතක කතා තියෙනවා. ජාතක කතා ඔය දඹදෙනි කාලේ, පොළොන්නරු කාලේ පටන් අරගෙන දඹදෙනි කාලේ වෙනකන් ඔය ජාතක කතා කිව්වා, ලිව්වා, හැදුවා, නිර්මාණය කළා, මිනිසුන්ට කියවා කියවා යම් රසයක් විඳින්න. හැබැයි ධර්මකාරණයක් මුල් කරගෙනමයි ලිව්වේ. දැන් දාන පාරමිතාව පුරන්න ජාතක කතා ලිව්වා. ප්‍රඥා පාරමිතාව පුරන්න පෙන්නන්න උම්මග්ග ජාතකයේ ලිව්වා. ඒ වගේ ජාතක කතා ඔක්කොම ලිව්වේ අර පාරමිතා සූත්‍රාවට පස්සේ. පාරමිතා පුරන්න උපකාර වන ආකාරය. ඔය පාරමිතා සූත්‍ර 21ක් ලිව්වනේ අර මංජුශ්‍රී කියලා මහායානික බෞද්ධ පඬිවරේ. ඊට පස්සේ තමයි මේ සියලුම මිනිස්සු ඔය මේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කවදක්වත් ත්‍රිපිටකේ නැහැ මේ දස පාරමිතා පිරුවයි, පරමාර්ථ පාරමිතා පිරුවයි, සමතිස් පාරමිතා පිරුවයි ඔය තියෙන මේ අටුවා කතාව. බුදුහාමුදුරුවෝ උපේක්ඛා සිතක් ඇති කරා, උපේක්ඛා පාරමිතා විතරයි පිරුවේ. අද වුණත් දැන් මේ ඉන්න පිරිස මිටිසල ඕන තරම් පාරමිතා පුරන්න නැති, හැබැයි එකක් නැහැ. මොකද්ද නැත්තේ? උපේක්ඛා පාරමිතාව පුරා ගන්න. දැන් උපේක්ඛා පාරමිතාව පුරන්න පුළුවන් නම් නියොන දැන් මේක හිතන්න ඕන. අපි අද මේ මිනිස්සු වෙලා මේ ධර්මය අහලා මේ අම්මම් හැකියාවන් ශක්තියින් තියෙන්නේ මොකද? අපි ඒ වගේ දේවල් කරන්න ඇති. තව තවත් ඒවම කර කර ඉන්නලා හරියනවා. එහෙනම් මේ ජීවිත කාලෙත් කොහොම හරි එක පඩියක් විතරයි යගන්න පුළුවන්. පළවෙනි පඩිය. ඒකට මම උදේම කිව්වේ උපේක්ඛාව කරන්නේ කොහොමද කියලා. ආනපාන සති සමාධියේ පිහිටා සිටියොත් අර නෙක්ඛම්ම උපේක්ඛා, සේක උපේක්ඛා, අසේක උපේක්ඛා, න සේක කියන தത്വෙට සංඛාර උපේක්ඛා ඥානයි. සියලු සංඛාර උපේක්ඛා සිටින් ආනපාන කරන්න ඕන. ඒකමයි කරන්න ඕන. ඒක කිරීමෙන් ආනපාන සති සමාධිය වැඩි වීමෙන් මේ උපේක්ඛා පාරමිතාව පූර්ණ වෙනවා. අනික් සියලු පාරමිතා ඒ උපේක්ඛා පාරමිතාව පූර්ණ වීමෙන් සිද්ධ වෙනවා. අපි දැන් දාන පාරමිතාව කරලා නැත්නම් අපිට අද කන්න බොන්න ලැබෙන්නේ නැහැ. ඈ අපි දැන් යම් ප්‍රඥා පාරමිතාව පුරලා නැත්නම් අපිට මේ කියන දේවල් වලින් ප්‍රඥාව පූර්ණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ හැම කෙනෙකුටම මේක තේරෙන්නේ නැහැ. දැන් තව තවත් අපි ඔය ආයි දස පාරමිතාම පුරන්නට මේ අර මංජුශ්‍රී බෝසතාණන් තමයි මේ කතාවල් කිව්වේ. බුදුහාමුදුරුවෝ කියපු දේවල් නෙමෙයි මේ. ඉතින් මොනවට කරන්නේද මේක තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ කුණු වෙච්ච දෙයක් ඉතින් වැඩක් තියෙනවද? ඔයවා මේ පස්සේ කාලේක හදාගත්ත කතා. ඔයගේ කතා වලින් අටුවා කතා බහුලයි. මිනිසු ඒ කාලෙට නොයේ රාවණා නැගිටිනවයි කියයි. අර රාහුල හාමුදුරන්ගේ ශරීරේ තියෙන කාශ්‍යප හාමුදුරන්ගේ ශරීරේ මේවා ආපෝ තේජෝ වායෝ පටවි. දැන් එතන ප්‍රඥාව හෝ විඥානය හෝ මනසක් හෝ මනෝමයකයක් හෝ තියෙනවද නැහැ. ඉතින් ඔය කතා, ඔය කතා තමයි හැම තැනක හදන්නේ. මිනිසුන්ට මේවා හොඳ රස කතා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ ඔය රස කතා නිසා තමන් නොමග යන බව, මුලා වෙන බව, වැරදි පැත්තට යන බව. ඒකයි වෙන්නේ. භික්ෂුණී ශාසනය ඉවර කරන්න බෑ. අද කවුරු හරි එක්කෙනෙක් හරි මගපල ලැබුවොත් මොකද වෙන්නේ? භික්ෂුණී ශාසනය මතු වෙනවා. ස්ත්‍රියකට අද මගපල ලබන්න බැරිද? පුළුවන්. අනිත් පාර යම් යම් ජාතසෝතාපන්න වෙන කෙනෙක් දුවෙක් හැටියට උපදින්න පුළුවන් අද. එහෙම වුණ මගපල් ලැබූ ස්ත්‍රීන් ඉන්නවා. එහෙම කාටවත් භික්ෂු ශාසනය හෝ භික්ෂුණී ශාසනය හෝ සම්මතයෙන් ඇති කරන්න හෝ නැති කරන්න පුළුවන් කමක් නැහැ. මගපල ලැබුවොත් මන පිහිටුවොත් චතුරාර්ය සත්‍ය මේ බුද්ධ ශාසනය පවතිනවා. ඒක හරි. එහෙම එකක් බුදුහාමුදුරුවෝ යම් යම් අවස්ථාවල අටගරු ධර්ම පැනෙව්වා. ඒකට හේතුව දැන් මේ බුද්ධ ශාසනේ විකු විකුණි දෙපිරිසම ඉන්නකොට යම් යම් ප්‍රශ්න ගැටලු ආවා. ඉතින් ඒවෙන් මිදෙන්නට ඉන්ද්‍රිය ශාසනය ඒවෙන් ආරක්ෂා කරගන්නට අටගරු ධර්ම බුදුහාමුදුරු පැනෙව්වා ඒකට. නමුත් ඔය මගපලලාභීන් අතින් නෙමෙයි වගේ වෙන්නේ. මගපලලාභී නොවන පෘථග්ජන අය ශාසනයට ඇතුල් වුණාම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ වගේ දේවල් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මම දන්නා එක්තරා රටක අපි බෞද්ධ හැටියට පන්සල් යනවා. පන්සලට දානේ දෙද්දී ඒ සම්ප්‍රදාය හදාගෙන තියෙන්නේ එන්වලොප්ස් කියලා තියෙනවා. ඩොලර් 50 ගානේ කාමරවලට දෙනවා. හීල් දානේට එකකුයි, දවල් දානේට එකකුයි. ඒතකොට දැන් ඒක අපි ටිකටම කරන්න නොකර හිටියොත් ඒ සම්ප්‍රදාය කැඩුවා වෙනවා. ඒ රටේ හැටියට.
ඒකයි ඉතින් මන් දන්නේ නැහැ. කල්පනා කරලා කරන්න ඕන නම් කරන්න, කරන්න පුළුවන් නම් කරන්න, කරන්න ඕන නැත්නම් නියමවත්තන්න. ඒක ඉතින් ඒ රටවල් වල මිනිස්සු ඒ හදාගෙන හැටි. දැන් ඔය සියලු මේ ලංකාවේ මහණුන සියලු හාමුදුරුවරු සහ වෙන කොහේ හරි වියට්නාමේ, තායිලන්තේ, බුරුමේ මහණුන හාමුදුරුවෝ හරි ඔය සල්ලි තියෙන රටවල් වලට යන්නේ මොකද? නිවන් දකින්නද? මගපල් ලබන්නද? සල්ලි එක්කව කරන්නේ ණය වෙන්න. සල්ලි එකව කොල්ල අනුන්ගේ සල්ලි ඔය කාලබීලා හොඳට නයවෙන්. ඉති ඒ මිනිසු නය වෙච්ච අපි ඒව ගැන කල්පනා කරන්න ඕන්න.
දැන්
සම්ප්‍රදාය කැමති නම් ගෙනියන්න නැන්නම් නිකන් ඉන්න. දැන් මෙහෙමයි. තමන්ගේ හිත පිරිසිදු නම් චේතනාහම් භික්කවේ කම්මං වදාම. චේතනාව යහපත් නම් හැබැයි දැන් ඔය මහත්තයා කල්පනා කරනවා මේක ආලියෝ. දැන් ඔය මහත්තයා කල්පනා කරනවා මං යකෝ ඩොලර් 50ක් දුන්නා. නිකන් මේ ඩොලර් 50 නිසා මේ හාමුදුරු මොනවා කරගත්තත් දන්නේ නැහැ. මොනවා ගත්තද මොනවා කරත් දන්නේ නැහැ. ඉතින් ඒක ආලියෝ. අනාලියෝ නෑ උත. අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ එකක්වත් නෑ. ඉතින් ඒක තමයි ඔය අහන්නේ සම්ප්‍රදායෙන් මෙහෙම එකක් දුන්නා දැන් මොකද වෙන්නේ මේකට? ඒක නිසා මොනවා කරගත්තද? ඔකේ. ඒක ඒවා මේ ධර්මයේ නෙමෙයි. ඒවා ආගම. මේ ආගමයි ධර්මයයි පටලවාගෙන තියෙන එකයි සියලු ප්‍රශ්න වලට මුල. සියලු තැන්වල ආගමයි ධර්මයයි පටලවාගෙන. මට ඇහුන්නේ නැහැ මොනවාක ප්‍රශ්නේ. ඔව් මොකද්ද උතුරු කුරු දිවයින කියන්නේ? මේකේ මේ දීප හතරක් තිබුණා. සිව් හෙළ දීපයනේ මේක. සිව් හෙළය. මේකේ ලෝකෝපකාරය කියන අර රණස්ගල්ය හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරයේ තියෙනවා ජම්බුද්දීපා උතුරු කුරු දීපා අපරගෝයානය පූර විදේහය. මොකද්ද සිව්හෙලය? මොකද්ද හතර දිවයින්? මේ ජලපාරවල් වලින් ගඟවල් වලින් අරවැන් මේවැන් අලවල් වලින් වෙන් වූ දීප හතරක් තිබුණා. ඒක ජම්බුද්දීපා උතුරු කුරු දීපා අපරගෝයානය පූර විදේහය. මේ හතර පිළිබඳව පැහැදිලිව කඩයිම් මායිම් සියලු දේ තියෙනවා ආටානාටිය සූත්‍රයේ. ගාථා 9 ඉඳන් 21 දක්වා ආටානාටිය සූත්‍රයේ තියෙන්නේ මේ සියලු හතර පැහැදිලිව මායිම් කඩයිම් සහිතව විග්‍රහ කරලා ආටානාටිය සූත්‍රය. එක එක අරගෙන තියෙනවා මේ ඒ රට කොයි පැත්තේද තියෙන්නේ කොච්චර බලවත්ද මොනවද රස්සාව මොනවද මිනිසු කරන්නේ ඒ සියලු දේ තියෙනවා ආටානාටිය සූත්‍රයේ මහා සමය සූත්‍රයේ තියෙනවා. එනිසා උතුරු කුරු දීපා කිව්වේ ඔය යක්ෂ ගෝත්‍රිකයෝ හිටිය මේ මාවෙන් එගොඩ මේ පුනරීන් දක්වා ගිය දීපේ. ඒක තමයි අද නම් පුත්තලම දිස්ත්‍රික්කේ මන්නාරම් දිස්ත්‍රික්කේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ලොකු කොටසක් කුරුණෑගල දිස්ත්‍රික්කේ ලොකුම ලොකු කොටසක් වවුනියාව සහ කිල්නොච්චේ දිස්ත්‍රික්කේ කොටසක් මේ උතුරු කුරු දීපේ හැටියට සඳහන් කළා. හැබැයි ඒ කාලේ උතුරු කුරු දීපේ තමයි ප්‍රධාන රජ හිටියේ වෙසමුණි වෙස්සවන මහරජා. ඉතින් ඒ කාලේ මීට වැඩිය ඒ දීපය ලොකුවේ නැති මූදට බිලි වෙලා තියෙන්න පුළුවන් කොහෙන් කොහෙන් හරි. බුදුහාමුදුරුවෝ උතුරු කුරු දීපයට ගියා. නෑ 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 දැන් ආටානාටිය සූත්‍රයේ කිව්වා ඕලා උලාරා දක්කා දැන් පන්සිල් රකිණියක්කුත් හිටියා නොරකිණියක්කුත් හිටියා. බුදු ශ්‍රාවකයන්ට ගරු කළ සාතාගිරි හේමවත ආලවක මේ වගේ යක්කුත් හිටියා. යකු කියන්නේ මිනිස්සු. ඒගොල්ලෝ පන්සිල් රැක්ක බුදුහාමුදුරන්ට බුද්ධ ශ්‍රාවකයන්ට ගරු කළා බුදුමන ඇහුවා නොඑකයි හිටියා. ඒ වගේම අර තව යක්ෂ ගෝත්‍රිකයෝ හිටියා කිසි පන්සිල් රකින්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයන්ට ගරු කරන්න මේ බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කරන මේ කාරණයෙන් බේරෙන්න තමයි ඔය ආටානාටිය සූත්‍රයේ තියෙන රාජාඥාව බුද්ධාඥාවක් කරලා දේශනා කළේ. ඒ නිසා මේ ආටානාටිය සූත්‍රයේ තියෙන නිවැරදි දේ මතු කළා දුන්න හැටියේ මේ හෙළබිමේ සියලු බොහොම ලස්සන චිත්‍රයක් තියෙනවා මේ රටේ හිටිය මිනිස්සු කරපු රස්සාවල් බුද්ධ ශ්‍රාවකයන්ට උන කරදරේ යන් ප්‍රශ්න මේ සියලු දේ ආටානාටි සූත්‍රෙත් මහා සමය සූත්‍රෙත් පැහැදිලිව පිරිසිදුව එකින් එක කියලා තියෙනවා. දැන් මෙහෙමයි. දැන් මේ අපි අද පෝය ලබනවා ගෙවනවා කියන්නේ චන්ද්‍රයාගේ ගමන අනුව. චන්ද්‍රයා පායන සහ බහින. දැන් මේ සඳ මේ මොකද්ද කියනවනේ මනසට යම්මාකාරයක බලපෑමක් තියෙනවා. දැන් ඔය මූන් කියන එක මොකද්ද තව වචනයක් තියෙනවනේ ඔය මේක බලපෑමක් තියෙනවා. ඔය වඩදිය බාදිය ඒ වගේ මිනිසුන්ට දැන් ඔය පිස්සු හැදෙන්නේ කොහොමද? ඈ හඳ මෝරනකොට. ඒක නිසා මේ මනසට ඒ වගේම මනස පිරිසිදු වෙන්නේ ඔය චන්ද්‍රයාගේ බලපෑම නිසා ආපෝ තේජෝ ආයෝ පටි. ඒ වගේම මනස පිරිසිදු වෙනා වගේම අර පිස්සු හැදෙන්නේ අර චන්ද්‍රයාගේ ගමන නිසා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මය අර ස්වභාව ධර්මයට ගැළපීමක් තමයි ඕක. ඒක මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරේ යම් බලපෑමක් මේකේ තියෙනවා. ස්වභාව ධර්මය ධර්මයට ගැළපීමක් මේ කලියි. ඔව් දැන් නක්ෂත්‍රය බුදුහාමුදුරුවෝ මේ බැහැර කළේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නිවන් දකින්න උපකාර වෙන කිං කරිස්සති තාරකා කිව්වේ මේ දාරුගාවලට නිවන් දකින්න මොනවත් කරන්න පුළුවන් කම නැහැ. මිනිසුන්ගේ මනසටයි මේ නිවන් දකින්න උපකාර වන රාගය ද්වේෂය මෝහය කපලා අරින්න පුළුවන්. නක්ෂත්‍රය තියෙන්නේ නැtei කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. නක්ෂත්‍රය කියලා එකක් තියෙනවා. මණික විද්‍යාව කියලා එකක් තියෙනවා. එමේවා තියෙනවා. බලපෑම් තියෙනවා ග්‍රහ තාරුවුන්ගේ. නමුත් ඒවෙන් අපි බලපෑමක් නැතුව අපේ මනස මේ ධර්මයේ තේරුම් ගත්තොත් පිරිසිදු කරගත්ත හැකි. ඒව බලපෑම අපිට අල්ප කරලා අවසන්ම කරන්නම පුළුවන්. නෑ යම් යම් අවස්ථාවල ඒක බුද්ධ ශක්තිය උපරිම මට්ටමටපත් වෙනවා පෝය දවස්වල. චන්ද පූර්ණ චන්ද්‍රයා තියෙන දවස්. ඔව් වෙසක් දවසට වගේ බුද්ධ ශක්තිය උපරිම මට්ටමටපත් වෙනවා. පෝය දවසක ගියාම ඒකේ ශක්තිය උපරිම මට්ටමට ලැබෙනවා. මොකද එතකොට අර ස්වභාව ධර්මයේ බලපෑමක් බලවේගයක් තියෙනවා.
එතකොට උපත්තියක් සිදු නොවි විඥානය විනාශ වෙන්න ධර්මය අනුව කොහොමද?
ණය නැන්නම් විනාශ වෙනවා. ණය ගන්න දෙනුව තමයි මේක. විඥානේ කොහොම හරි බලෙන් කොහොම හරි ඔක්කන්ති වුණා. නමුත් ණය නැහැ. ණය නැති වුණ ගමන් මොකද වෙන්නේ? විඥානේ නැති වෙයි. බීජ විනාශ වෙලා යනවා. ඒකයි වෙන්නේ. ණය තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. හම්බුණාට පස්සෙත් ඇයි අර ගඟේ පා කරලා ඔය කැලේකට දාලා කොහේ හරි කාට හරි වෙන කෙනෙකුට දීලා යන්නේ දරුවා? ණය නැහැ. ඒකත් ණය නැතික. ණය තියෙනවා නම් මේ ගණ දෙනුව එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න. ඈ? ඔය සුදුසු මාව කුසක් බලලා ආවත් පොඩි ණයක් තියෙන නිසා ඇතුල් වෙන්න පුළුවන් වුණා. නමුත් ඊට වඩා ණයක් ඊට හා ණයක් නැහැ ගින්න නැති වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි ධර්මතාවය. මේක නියාම ධර්මයක්. ඔක්කන් තියෙන කොහොම හරි පුළුවන්කම තිබුණා මොන හේතුවක් හරි නිසා. නමුත් අර ණය දිගටම ගන්න බෑ. දිගටම ණය ලබා ගන්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් දරුවෙක් මව් කුසකට ඇහිලා මාස 10ක් තියාගෙන ඊට පස්සේ දරුවා තමන්ගේ මරණය දක්වාම ඒ දරුවා තමන්ගේ දරුවා හැටියට කල්පනා කරනවා. ඒ ණය ගන්න දෙනවා. නමුත් සමහර දරුවෝ එක්කෝ හම්ගුණ ගමන් වෙන කාට හරි පිටරට හරි කාට හරි දෙනවා එක්ක කොහේ හරි කැලියක දාලා යනවා එක්ක විනාශ කරලා දෙනවා එක්ක කාට හරි දෙනවා එහෙම නැත්නම් දරුවව හදා ගන්න දෙනවා එක්ක දරුව අත්තරිනවා මොකක් හරි තරහ වෙලා යනවා මෙහෙම ඔය දරුවගේ ජීවිත කාලේ තමන්ගේ ජීවිත කාලේ කොයි වෙලාවෙ හරි අයින් වෙන්න පුළුවන් අර ණය ගන්න දෙනු ඉවරුණ ගම ඒකයි වෙන්නේ ඔව් ලෝකේ ඒක හරි ලෝකේ කියන්නේ පැවැත්ම ඒක හරි ලෝක කියන වචනේ තියෙන්න ඕන නිවන නිවන තියෙන්නේ ලෝකේ නෙමෙයි ඈ
පත්ති වලට ආරාධනා කරන්නේ අර
සුඛියමොලජ්ජුන්ට ඒ වයිටින් මේ කතාවල් එහෙම ආරාධනා කර තරමට එහෙම වෙන්නේ නැහැ ඒ වගේ ඉතින් ඒ වගේ දේවල් යම් යම් දේවල් කරනවා යම් යම් භූත කට්ටඩියෝ කපුරාලලා නොඑක අය ඒ වගේ දේවල් කරනවා නමුත් ණය නැති වුණොත් එන්න බෑ නැන්නන්න කොහොමද එන්නේ ණය තියෙනවනะ ඔව් ඒක ඇත්ත ඒක අර ණය ගන්න දෙනවන්නේ ඒකත් ණයයි දැන් අනුන්ගේ මිත්‍ර විනාශ කළාට පස්සේ තමන්ගේ ඒක ලැබෙන්නේ ඒක පටිසන් දෙනවා ඕ පටිසන් තේරුම් ගන්න ඕන කරපු දේ ආපහු තමන්ට ඵල විපාක හැටියට එනවා හොඳිනුත් එනවා නරකිනුත් එනවා ඔව් ඒක දෙන්නේ කොහොම හරි ඇතුල් වෙනවා. දැන් අපි හිතමුකෝ බල්ලෙක් වුණාම විඥාන බීජ කීයක් විතර ඇතුල් වෙනවා දෙක පඩකට. 5ක් 6ක් 10ක් 11ක් වෙන්න පුළුවන්. කැස් බෑවේ ඒ වගේ එක එක සත්තුන්ගේ විඥාන බීජ එක එක ආකාරයෙන්. විමට බර වෙන දහයක් අංග දහයක් තියෙනවා. මම කොට මගේ කොට ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා මම විමට බර වෙනවා. ඊට පස්සේ මමට පිටින් මගේ කොට ගත්ත ඉඩ කඩන් වතු පිටි යාන වාහන දරුවෝ හරකබාන මේ සියලු දේත් පංචස්කන්ධය. එවත් රූප වේදනා සංඥා සංකාර විඥාන. බාහිර පංචස්කන්ධය 5යි අධ්‍යාත්මික පංචස්කන්ධය 5යි 10යි 10ම උපාදානය කරගත්තොත් දස බිම්බර මාර්සේ අසඤ්ඤ තලවල ඉන්න අයට සංකාරමය නේව සංඥා නාසඤ්ඤා නේව සංඥා නාසඤ්ඤාන සංකාර වඩන්න බෑ සංකාර කරන්න බෑ වඩන්න බෑ මොකක් බෑ යහපත් කුසලයක් කරන්න බෑ පින්කමක් පව්කමක් කරන්න බෑ කරගත්ත දේ ඵල විපාක දිදී ඔහේ ඉන්නවා අසඤ්ඤතලයටම යන්න ඉඩ තියෙනවා. උපාදානය කරගන්න බැරි වුණා. ඔව්. දැන් උපපති තුනක් තියෙනවා බුද්ධ දේශනාවට අනුව. අපි දැන් යම් ආකාරයක මේ චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ එතන විඤ්ඤාණ උපාදය විඤ්ඤාණ බීජයක් එතෙන්දි උපදින්නේ ඒ විඤ්ඤාණ බීජය ගතියක් හැටියට තැන්පත් කරගන්නකොට ඒක කර්ම බීජයක් හැටියට තැන්පත් වෙනවා කොහෙද මනෝමය කය ඒ මනෝමයකයේ තියෙන කර්ම බීජයක් විඥාන බීජයක් හැටියට තමයි බිහි කරගත්තේ. ඒක උපතක් ලබනකොට ඒක උප්පත්ති බීජයක් වෙනවා. ඒක එතකොට එකම විඥාන බීජය අවස්ථා තුනකදී සකස් වෙනකොට උපදිනකොට විඥාන බීජ, තැන්පත් වෙනකොට කර්ම බීජ, උපදිනකොට උප්පත්ති බීජ. එකම විඥාන බීජය අවස්ථා තුනකදී නම් තුනකින් හැබැයි තුනේම බීජ. එනවා. ඒ දැන් මෑටයක් හදනකොට මෑටේ තියෙනවා ඒ ගති පුරුදු සියලු දේ. ගති ගුණ, ගති බල, ගති අඬ, ගති රුව, ඒ සියලු දේ තියෙනවා. ගතියට අදාළමයි මේ සියලු දේ එන්නේ. දැන් මෑටකින් අඹ ගහක් පල කරන්න බෑනේ අපිට. පොල් ගහක් පල කරන්න බෑනේ. ඒ වගේ ගතිය තියෙනවා නම් අර මෑටේ තියෙන ගතිය මෑවැලක්මයි පැලවෙන්නේ. ඒ වගේම මේ ගතිය මනුෂ්‍ය ගතියක් නම් මිනිහෙක්මයි ඉපදෙන්නේ. දේව ගතියක් නම් දෙවියෙක්, බාල ගතියක් නම් බල්ලෙක්, නපුරු ගතියක් නම් නායක හෝ සර්පෙක්, වෛරන් තියෙන වෛර ගතියක් නම් වෛරන් තියෙන සතෙක්. ඒ අනුව අර ගතිරුව පැහැදිලි වෙනවා. ගතියට අදාළවයි ගති පටිසන්ධිය, ගති පටිසන්ධියට අදාළයි ගත නිමිත්ත, ගති නිමිත්තට අදාළවයි ගතිරුව, ගතිගුණ, ගතිබල, ගතිහඬ සියලු දේ. එතකොට ගතියයි සකස් කරගන්නේ. සකස් කරගන්නේ එක හොඳ ගති, ගති එකනේ ගති 12ක් තියෙනවනේ. සුගති, දුගති, අගති, විගති, අවිගති, නගති, මෙහෙම ගති 12ක් තියෙනවා. ඒ ගතියට අදාළව ගති පටිසන්ධිය එනවා. දැන් ඔය අපි මේ තල 31ක් කියනවනේ. මේ ගති 31ක්. මේ මොනවද? ගති 31ක්. වෙන මොකක්වත් නෙමෙයි. අපි මේ දැන් මේක කිව්වට මේ සියලු දේවල් වල තියෙන්නේ ගති. ඔක්කොගෙම තියෙන්නේ ගති. තිරස්තින ගති. මනුස්ස ගති. දේව ගති. බ්‍රහ්ම ගති. භූත ගති. ප්‍රේත ගති ඔක්කොම තියෙන්නේ. හදාගත්ත ගතියට අදාළව ඒ සියලු දේ සකස් වෙනවා. චුත්ති දැන් මෙහෙමයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති කියන එකේ දැන් මහණ්ඩාන සූත්‍රයේ තියෙන තව එකක්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත ආයුහනං ආයුහනං ගති. ගති නිබ්බති නිබ්බති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. මේ පටිච්චසමුප්පාද විග්‍රහය. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ මේ අවිද්‍යාපත්‍යයක විතරක් නෙමෙයි 96 ආකාර පටිච්චසමුප්පාද විග්‍රහයක් ත්‍රිපිටකේ තියෙනවා. ඕවා දැන් කායව භාවිතේ නැහැ. මේක චක්කුංච පටිච්ච රූපේච, ඒ වගේම සෝතංච පටිච්ච, ගානංච පටිච්ච, ගන්ධංච පටිච්ච, ජීවාපටිච්ච, කායපට්ට, මනාච පටිච්ච ධම්මේ උප්පාදෝ උපාද පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ආයුහනං ආයුහනං ගති ගති නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාතිජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භව. එතකොට ගතියක් එන්නේ කොහොමද? අර පටිච්ච වීම නිසා. චක්කුණ්ඩ පටිච්ච රූපේච අලුතෙන් ගතියක් සමුදේ වෙනවා. ඒක ගතිය ඊට පස්සේ පැවැත්මක් බවට පවත්තම් උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි පටිසන්ධි ගති ආයුහන. මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියමයි ගති උපදින්න. වෙන කොහෙන්වත් පිටකින් ගති උපදින්න බෑ. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවිද්‍යාව මූලෙන් ක්‍රියාත්මක වුණොත් ගති. දැන් අර අර අවිද්‍යාපච්චය සංඛාරයකේ මේ ගති වෙන ආකාරයට ඒක තියෙන සම්භවං. නමුත් මේ මහනිදාන සූත්‍රයේ තියෙනවා, මහා ප්‍රධාන සූත්‍රයේ තියෙනවා, මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙනවා, මහවගපාලියේ තියෙනවා මේ ගති ඇති සඳහන් වන පටිච්චසමුප්පාද විග්‍රහය. මේ පටිච්චසමුප්පාද විග්‍රහය තව නොයෙකුත් ආකාරයට 96 ආකාරයකින් ඔය විභංග ප්‍රකරණ නිසා නිකුත් සියලු සූත්‍ර ධර්ම වල ප්‍රකරණ පොත්වල තියෙනවා. ඒවා භාවිතේ නැහැ. අද තියෙන්නේ අර විසුද්ධි මාර්ගයේ කිව්ව එකම පටිච්ච සමුප්පාද විග්‍රහය විතරයි මේ බුද්ධ ආගමේ උගන්වන්නේ දන්නේ අහලා තියෙන්නේ මේ කිසි දෙයක් බෞද්ධ හැටියට තේරුම් අරගත්ත දෙයක් නෙමෙයි. පොදුයි අන්තර්
අන්තරික්ෂ භාෂාව විදියට අනිකුත් ලෝකේ භාවිත භාෂාවන් වලට ඒ සංඥා එකතු වෙනවා. එකතු වෙලා
තියෙනවා. නෑ මේක මූල ප්‍රාකෘත ශබ්ද සංඥා. මූල ප්‍රාකෘත ශබ්ද සංඥා කියලා තමයි මාගදී භාෂාව සඳහන් වෙලා තියෙන්නේ. දැන්
තේරුම අර සේවිතම්පා කියන වචනේ.
ඔව්.
ඔව්
ඒකම තමයි. ඒක වගේ හැම වචනයක්ම මොනවා හරි ඕකට සම්බන්ධ වෙලා දැන් අපි ගම්මුකෝ මාතා පිතා මද කිව්වහම පාද කිව්වහම ඒකම හිතෙන්නේ. හැම භාෂාවකම තියෙන්නේ ඔය ශබ්ද සංඥා වලින් බිඳුණු දෙයක්. සියලු භාෂාවලට ඔය මාගදී ශබ්ද සංඥා මුල් වෙලා තියෙනවා. ඔව් දැන් ඒක දෙක තුන් වගේ දැන් දැන් ත්‍රිපිටකේ මේවා ශබ්ද තියෙනවා. ඒක දු මෙහෙම ටි කියලා ඒ වගේම චතු පංච ච හයිට කියන්නේ ච ඒ වගේම සත් අට නව මෙහෙම තියෙනවා. ඒවා ඒවත් අර අනිත් භාෂාවලට ටික ටික මාතු වෙලා තියෙනවා. එනිසා සියලු භාෂාවලට කොහෙන් හරි මුල් වෙලා තියෙන මේ මාගදී ශබ්ද සංඥාම තමයි. දැන් නාසායතනය පහුගිය අවුරුදු 50ක් තුල විතර ඒගොල්ලෝ මේ මේ චක්‍රාවාටයෙන් පිට චක්‍රාවාට වලින් ලැබෙන ශබ්ද සංඥා ඒගොල්ලෝ තටිගත කරලා තියෙනවා බොහොම ගැඹුරු ක්‍රමයකට. ඒ සියලු ශබ්ද සංඥා වරින් වර නාසායතනයේ මේ ටේප් වල මේ ටේප් වෙලා තියෙනවා. සියලු ශබ්ද සංඥා එක හා සමාන අඩකින් තමයි එක භාෂාවකින් තමයි මේ ශබ්ද සංඥා ලැබිලා තියෙන්නේ. මේ ශබ්ද සංඥා ගැන මේ ඇමරිකන් කාර්යෝ තේරුම් ගන්න බැරි වුණා. නමුත් ලංකාවේ නාසායතනයට ගියාම එකෙක් දෙන්නෙක් මේ මාගදීප ශබ්ද සංඥා මේ බුදුබණ මේ බුදුදහමට අදාළ ශබ්ද සංඥා බව වහාම ඒගොල්ලෝ තේරුම් ගත්තා. ඒ සියලු ශබ්ද සංඥා මේ චක්‍රාවාටේ නෙමෙයි මීට පිට වෙන චක්‍රාවාටවල. දැන් යම් චක්‍රාවාටයක යම් තැනක ඔය දස දහසක් සක්වල තියෙනවනේ කෙළවලක් නැතුව. ඒ යම් චක්‍රාවාටයක බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම අර ධම්ම චක්‍රය පවත්වනවා. අර පළවෙනි ධර්ම දේශනාව දස දහසක් සක්වලට පතුරනසේ බුදු කෙනෙකුට පුළුවන් ශක්තියක් තියෙනවා පතුරුවන්. ඒ ධම්ම චක්කපවත්වන සූත්‍රයක් වෙන කොහේ හෝ චක්‍රාවාටයක පවත්වනවා නම් ඒක අර නාසායතනේ එකට ටේප්පුණා. ඒ අනුව ඒ සියලු ශබ්ද සංඥා සමාන. එයා ඒවා විතරයි ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත් ඇවිල්ලා
නැහැ.
මේ පෘථිවියටත් යම් ආකාරයකට බලපාන හින්දානේ දැන් ඔය නාසායතනෙවත් දැනට ඒ කියන්නේ වේවුස් ඇවිල්ලා තියෙනවානේ. කිරණ ඇවිල්ලා තියෙනවානේ. ඒකනේ දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පැවතු පළවෙනි ධර්ම දේශනාව දස දහසක් සක්වල කළා පතුරු ඇහැරියා. මේ බුද්ධ ආඥා බුද්ධ ශක්තිය මේ ධර්මය මේ දහම්බිරේ. ඒ වගේ සියලු බුදුවරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ ලෞතුරා බුදුවරු පළවෙනි ධර්ම දේශනාව මේ වගේ අර බුද්ධ ශක්තියට අනුගත වෙලා පතුරු ඇහැරියා. ඒව තමයි නාසායතනේ රෙකෝඩ් වෙලා තිබුණේ. ඒ වගේලා පස්සේ ඒගොල්ලෝ හොයාගත්තා. මේක මේ පිළිබඳව ඒගොල්ලෝ ප්‍රකාශයකුත් කරලා තිබුණා පස්සේ කාලේ. හොඳයි එහෙනම් දැන් ඉතින් වෙලාව අවසానයි ධර්ම මේ දවස් හතේ භාවනා වැඩසටහනත් මේ දේශනා සියල්ල අවසానයි. දැන් වෙලාව 5යි. ගිලම්පස ලැහැත්ටි ඇති. ගිලම්පස අරගෙන 6ට 6:05ට විතර සියලු දෙනා මෙතෙන්ට රැස් වුණාම දැන් මේ අවස්ථාව මේ පින්වතුන්ගේ අවස්ථාව. ඒ නිසා මේ සියලු පින්වතුන් ගෙන් කොටසක් තේරුමක් ගන්න මේ අවස්ථාවක් ලැබෙන අය කතා කරන්න ප්‍රකාශයක් කරන්න කැමති අය 20කට විතර අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ඉදිරිපත් වෙලා තමන් ඉදිරිපත් වෙලා තමනුත් වචන කීපයක් විනාඩි 4-5ක් උපරිම වශයෙන් විනාඩි 7-8ක් අවම වශයෙන් විනාඩි 2-3ක් හෝ කතා කරන්න පුළුවන් අය කතා කරන එක හොඳයි. මොකද ඉදිරි වැඩසටහන් වලට සමාලෝචනයන් අවශ්‍යයි. අපිට චෝදනා යෝජනා තියෙනවා නම් ඒවත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා තමන්ට තියෙනවා නම් යම් මේ වැඩසටහන තවදුරටත් මේ අනික් අයට ලබා ගන්න පුළුවන් ආකාරයට යම් යම් යෝජනා කරන්න පුළුවන්. තමන් ලැබූ දේ අත්දැකීම් කියන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ටත් අදහසක් වචන කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. දැන් ඉතින් සමන් මහත්තයත් වචන කීපයක් කතා කරයි. නමුත් මං මේ දේශනාවෙන් මේ භාවනා වැඩසටහන අවසන් කරනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදු. එනම් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.